අදනම් මේ පෑන් එක පූජ කරලා තියෙන්නේ සද්දාව අඩු කෙනෙක්. මොකද ඒක බලඳන්න පුළුවන්. සද්දාව වැඩි අය පූජ කළාම හෙට වගේ තමයි නිවෙන්නේ බලඳන්නේ. ඒක නිසා මම ඔබට කියන්නේ හොඳ ටයිටල් එකක් තියෙනවා ඔබට දෙන්න. ඒ තමයි අන්ධ සද්දා මන්ද බුද්ධි. ඉතින් මේ ටයිටල් එක ගන්න එපා. හොඳ කල්පනාවේ. දැන් හාමුදුරන් වහන්සේලා පින්ඳ පාතේම වැඩෙදි. මම පින්ඳ පාතේ වඩනකොට එහෙම ඒ හැඳි උතුරලා වැක්කෙනවා. මේ අමුතු එකක් එනවා මේ ඒ වෙලාවට. ඉතින් ඒ වෙලාවට මට පේනවා සද්ධාව අර අන්ධ සද්ධාව නේ. ඒක වැඩි වෙනකොටම බුද්ධිය මන්ද වෙනවා. එහෙනම් පැණි බෝතලෙන් භාගයක් හලනවා. අර බෝතලේ පැණි බෝතලෙන් පින්නේ මම දැලේ තියෙන මොකද්ද හොඳටම පින් වෙන්නේ ප්‍රසස්ත මට්ටමේදී. හොඳට මතක තියාගන්න. හොඳටම පින් වෙන්නේ අඩු වෙනුත් නෙමෙයි වැඩි වෙනුත් නෙමෙයි ප්‍රසස්ත මට්ටමේදී. පුළුවන් තරම් බලන්න ප්‍රසස්ත මට්ටම කියන එකට එන්න. මේ ලෝකේ සාර්ථකම මොන මට්ටමද? ප්‍රසස්ත මට්ටම. ප්‍රසස්ත මට්ටමට එන්න. ඒකයි කරන්න තියෙන්නේ. හොඳයි. අර හිඟදනේ අපි කතා කළේ මාළු මැරුවට පවු නැහැ. මොකද දෙයියෝ මවලා තියෙනේවා කන්න කියලා හිතලා බොහොම සතුටින් යන දීවරයෝ පිරිසක් ඔබට පෙන්වන්න. ඔබ නිකමට හිතලා බලන්න සත් බස වැහිලා ගියොත් මේ ලෝක සත්‍යයට වෙන අපරාධේ කොච්චරද කියලා. ඔය දැලක් ඇදගෙන යන්නේ සිංහට. ඕකේ ඉන්නේ කවුද? ඈ? මම නාස්වාදයි සපයි සාරයි. ගයින් එහෙම පුළුවන් ද ඉන්න ගන්න? තැලෙනවද නේද බින්ද? මාළු තැලුනාම එහෙම කන්න අමාරුයි නේද? හොඳට බලන්න තැලෙන වැඩි. තද කරන වාරයෙන්වත් මල්මේදනේ දීවරයෝ. දැන් ඕකට අනුග්‍රහය අර ත්‍රිවිල් එකේ නම් අතහිත බිරිඳගෙන්නේ මේක රජේ. දැන් රටේ රජුරුවෝ සහ පාලක පිරිස ඔක්කොම එකතු වෙලා තමයි ප්‍රාණඝාතයට අනුබල දෙන්නේ. අපේ රටේ නෙමෙයි. නැත්නම් ඉන්න වෙන්නේ නැන්නේ මේද? බාරසිංහතුල යන්ත්‍ර සූත්‍ර හදලා නේද? ඒගොල්ලන්ගේ අටුකොටු පිරෙනවා පින්විතනි. ඔය සාමාන්‍ය එක දැලක් අදිද්දී මොන අටුකොටුද? පාපේ අටකොටු සංසාරයේ අටකොටු ටික පිරෙනවා මේකට. මොකද ටෝල යාත්‍රාවක් හදන්නේ මොකටද? මාළුවල. වෙල්ලින් ඩොට් එකක් තියපු මිනිහටත් අටකොටු පුරව ගන්න පුළුවන්. එහෙනම් ඔබගේ පුතා කොහොම හරි ඉංජිනේරුවෙක් කරන්න ඕනේ. එතකොට තමයි ඒකට පුළුවන් වෙන්නේ දවසක ඔය බෙල්ලින් ඩොට් එකක් හරි ඔකට තියාගන්න. නැත්තම් මේ ලෝකේ දේවල් වලට අපේ හිත තියාගන්න බැරි වෙනවා කියන්නේ. සතර පහට යන. ඔය ටැංකියට පිරෙනවා කියන්නේ එතන. දැන් ඔය ලොකු ගොවිපලක මිරිස් කඩල එහෙම මිරිස් කරල් වගේ නේද? දැන් මිරිස් කඩලා පෙට්ටි පුරවනවා වගේ. හිතන්නකෝ මාළු මිරිස් ලොකු අක්කර 50ක විතර මාළු මිරිස් වගාවක ඔහම තමයි කෙරෙන්නේ. දැන් ඔය නැගලා ඉන්නේ පෙන්ගෙතුනි පණ පිටින් ඉන්න මාළුන්ගේ ඇඟේ ඔය. ගානක් නැහැ මේ මිනිස්සුන්ට ඇයි ඒ? ඉතින් මාළු මොකටද ඉන්නේ? ඈ මාළු ඉන්නේ කන්නේ. මම හොඳට සෙනග ඉහිර වෙලා තියෙන බස් එකක් නිකන් වට දෙකක් විතර පෙරලුනොත් එහෙම ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කොහොමදද කියන්නේ? මම හිතනවා මේ මාළුන්ට වෙන වැඩි මාළුන්ට වෙලා තියෙන එක මේ වෙනකොට තව වෙන වැඩි පස්සේ බලමු. දැන් අනිත් එක ගොඩනේ ඔය ඉන්නේ මුහුදෙත් නෙමෙයිනේ. දැන් මේ හුස්මල්ල ගන්න බැරුව දඟලන්නේ. ඒ අතරතුර සමහරට එහා පැත්තේ ඉන්න එක ඇඟේ වැදුනහම අයින් වෙදනේ. එන්න එපා කියලා. නේ ඔබ කල්පනා කරලා බලන්න මේ මේ සසරේ තියෙන භයානක ස්වභාවය. හරුම කියන්නේ මෙතන ඔය ඔක්කොම මිනිස්සු නේද හිටපො. ඒකයි කියන්නේ අසත්පුරුෂ මතවාද වලට අහු වෙන්න එපා. පාපේ පාපේ විදිහට දකින්න. කිසිම කෙනෙකුට තමන්ගේ හිංගි හිංසාවක් වෙන්න දෙන්න එපා. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි ඊතානුකම්පාව කටයුතු කරන්න. මේ හැමදේම ඔබගේ යහපතටමයි කියන්නේ. නමන ක්‍රේන් එකක් ඔපරේට් කරන කෙනෙකුත් ඉන්නව නේද ඔතන? එතකොට හොඳ පඩි බින්දද? ඔය ක්‍රේන් එකක් ඔපරේට් කරන්නේ හොඳ පඩි. එන කොහොම හරි පුතාව රට යවන්න ඕනේ. ඇයි? සාමාන්‍යයෙන් පවුන් 3-4000ක් එංගලන්තේ එහෙම ගන්න පුළුවන් පින්දනේ ඔය ක්‍රේන් ඔපරේටර් කෙනෙකුට මාසෙකට. ඒ කියන්නේ ලක්ෂ 8ක් 9ක් වගේ හොයන්න පුළුවන් මාසෙකට. සල්ලි නෙසින් ඔතන. පස්සේනේ 4-5 දෙන්න. පදරපයිටන කණින් කාලේ ඇඳලා ඉන්න එපා. මොකද ආයේ කන්න හම්බෙන්නේ නැහැ නේ. හා දැන් අපි ගනිමු බලන්න ඔය මිනිසුන්ට වෙන දේ. පෙර අංගනක් එක් එළු දෙනෙකුගේ හිස සින්දා. මොනදුනේ? නරකාදී ගිහිල්ලා ඊට පස්සේ ඇය ඇඟ ලෝම ගන්නේ හිස් කැපුම් ලදා එක් එළු දෙනකගේ හිස සිඳා. දැන් කී දෙනෙක්ගේ සිඳද? ඒක වෙනදේ මේ ඔය 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 දෘෂ්ටි මතවාද දුන්න මිනිස්සු කිව්වනම් හරි අනුමතරමේ සිංහසනේ මාළු කියන්නේ නැතුව දෙයියෝ හරි කවුරු හරි මවලා තියෙන්නේ මේ ඔය ටික ලොකු සත්තු. මොකද වැඩි නෑ නේ. කැලේකටම මූ ඇති වුණා 5-600ක්. උන් තමයි හදලා තියෙන්නේ කියලා. එහෙනම් ඒත් කමන්නේ කියලා තියෙන්නේ කොහේකද? ආයි හොඳටම ඉන්න තැන. දලක් ගැහුවනම් ලක්ෂ ගානක් දැනට අහු වෙන තැන තමයි කියලා තියෙන්නේ. ඉතින් දැන් හරි. දැන් බලන්න මේ මිනිස්සු ඔක්කොම දැන් බලන්න මේ මිනිස්සු ඔක්කොම ඔය මාළු ටික පින්විතර වෙළඳ පොළට ගෙනහල්ලා විකුණනවා. මේගොල්ලෝ මොකද කරන්නේ? සල්ලි අතට ගන්නවා. සල්ලි අතට ගත්තට පස්සේ මොකද වෙන්නේ? පිරිසක් මොනවද කරන්නේ? ගණිකා නිවාසයකට යනවා. නැත්තම් ගණිකාව ගෙදරට ගෙන්න ගන්නවා. තව පිරිසක් ඔය සුවඳ බෙලුම්, මල් ගඳ බෙලුම්, මල් මොනවා හරි එහෙම ටිකක් ඒ සුවඳ දෙන්න. තව පිරිසක් හොඳට තියෙන තැනක ඉඳලා කනවා. තව පිරිසක් හොඳට ඔය කැසට් එකක් එහෙම ගෙන්නගෙන. කවුරුනි මේ අලුතෙන් එන ඇල්බම් එකක් මොනවද ගෙන්නගෙන ඒක කරනවා. තව පිරිසක් හොඳට චිත්‍රපටයක් ආදී වශයෙන් දෙයක් බලනවා. දරුවන්ට දෙනවා එකකින් කොටසක්. පුතේ උඹලත් ඉගෙන ගනිල්ල. ඊට අමතරව ඉගෙනගෙන උඹලට අනාගතයේදී අපි වගේම කරගන්න පුළුවන්. දැනට උඹලගේ ඕනෑ පාකම් මේ සල්ලි වලින් කරගන්න. නමුණටත් දෙනවා. අම්මල සාදරටත් දෙනවා. නැන්දල මාමලටත් දෙනවා. හරි. ඒක තමයි කවෙන්නේ. අවිද්‍යා තෘෂ්ණා සහිත ජීවත් වෙන ලෝක සත්‍යයට වෙන දේ බලන්න. මේ අවිද්‍යා තෘෂ්ණා නසා ගන්න නැතුව මොනවා කළත් හරියන්නේ නැහැ. ඒකයි ඔබට කියන්නේ මේ විදිහට කොච්චර කළත් උත්සාහ කරන්න එපා කියන අභිසංකාරයට. ඔබට පීඩාවක් එනවා නම් පීඩාව වෙන මූලය හොයාගන්න කියලා. පීඩාවක් එන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා මිසක් පින්වතුනි තව පුද්ගලයෙක් නිසා නෙමෙයි. නමුත් මෝඩකමට හිතාගත්තාම මේ මට මේ පීඩාව එන්නේ මෙන්න මේ පුද්ගලයා නිසා කියලා පින්වතුනි ඔබ ඊට පස්සේ කරන්න හදන්නේ අභිසංකාරයක්. මොකටද මේ පුද්ගලයාව නසන්න? ඒ පීඩාවෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය ඒක නිසා කියලා. පීඩාවෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමය ඒක නෙමෙයි පින්වතුනි. පීඩාව ඇති වෙන්න හේතුව හොයන බැලලා පීඩාව නැති කරන එකයි කරගන්න. ඒ හේතුව නැති කරගත්තාම පීඩාවයි එන්නේ නැහැ. එහෙනම් ඒ උදෙසායි කටයුතු කරන්න ඕනේ. ඔය මෙන්නේ මොකුත් නෙමෙයි පින්වතුනි. දල්ල දාගෙන ඉන්නකොට දල්ල කඩනවා. ඉතින් ආයි දල්ල දානවා ආයි කඩනවා. කවද්ද කඩලා ඉවර වෙන්නේ? අනන්ත සංසාරයත් විසින්දලා දලු දානවා පින්වතුනි. හැදෙන හැදෙන දල්ල කැඩුවා මිසක් කවදක්වත් ඕක නතර වුන්නේ නැහැ. හැමදාම ඕක කරන්න වෙනවා. ඔබට ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා මේ ධර්ම අවබෝධ කරගන්න. පිටින් නැත්නම් ඔබට දල්ල කඩන්න නැතුව ඉන්න බෑ. දල්ල කඩන වාරයක් ගන්න එක්ක පිනක් වෙනවා එක්ක පවක් වෙනවා. ඉතින් ඇත්තම කතාව කිව්වොත් එහෙම මේක හරියට තේරුම් නැත්නම් එහෙම හොඳ නෑ. ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න මේ කියන කාරණා ඔක්කොම හැරිලා. ඔය දල්ල කඩන හැම වෙලාවකම එක්ක පිනක් වෙනවා එක්ක පවක් වෙනවා. ඔය පින වුණත් පව වුණත් අනාසයිද නැද්ද? අනාතයි. පව් වුණාම කොහෙද යන්නේ? හතර අපායි. පින වුණාම කොහෙද? දිව්‍ය ලෝක. අනාත නැද්ද? දිව්‍ය ලෝක නාතද? නෑ. අනාතයි. තුන් ලෝකෙම අනාතයි. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි. මේ මුළු තුන් ලෝකෙම අනාතයි තින්. එනවා ඔය දල්ල කඩන්න හදන ක්‍රමවේදයෙන් වෙන්නේ සිංහසනේ නිකන් අනාථ වෙන එක විතරයි. කොයිතරම් දුරට කල්ලි ඉවර කරන්න සිංහද? කෝ ගනුදෙනු දැන් ඔක්කොම ගනුදෙනු විතරයි ආයෙ සැකසියක් තියෙනවානේ. දැන් ඔය මැරිච්ච මාළු ටික යෝකුන් ආපහු යනවා කොහෙටද? ආයි මහමුදට යනවා. ඉතින් ආයි කල්ප කෝටි සත සහස්‍රයකට පස්සේ කොහෙන් හරි ගැලවිලා එනවා මනුස්ස ලෝකෙට. ආපහු දවසේ ආයි මොකද කරන්නේ? අර වාඩුව ගන්නවා අපෞතරයක් වෙනවානේ. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව තස්මා පුනබ්බව හෝති ඒවන් ලෝකෝ පවත්තති. ඔය දෙන්නේ ක්‍රමේ කර්මය විපාකය කියනවා. විපාකය කර්ම රැස් කරනවා. ඔය විදිහට පින්වතුනි මහා දැවැන්ත අරගලයක් මේ ලෝක සත්‍යය තුළ යන්නේ. එහෙනම් දැන් ඔබම හිතන බලන්න පින්වතුනි ඔබටත් ඔහොම ගනුදෙනු එන්න පුළුවන්. කරන්න තියෙන මොකද්ද? පොඩ්ඩක් ඉවසන්න. සානුකම්පිත ක්‍රමයක් අනුගමනය කරන්න හැමතිස්සෙම. අපිට කොච්චර ප්‍රශ්න එනවද පින්වතුනි? අපි මේ කතා කරන දහම මාත්‍රයක්වත් දැනගෙනද පින්වතුනි අපිට ප්‍රශ්න ඇති කරන්නේ මිනිස්සු? මාත්‍රයක්වත් අහලද? අපිට නෙමෙයිනේ ප්‍රශ්න ඇති කරන්න ඕනේ. හරිනම් පින්වතුනි ජනාධිපතිතුමාට ගිහිල්ලා කියන්න ඕනේ මේ ධීවර සංස්ථාන අතර කරන්න කියලා. මිනිස්සු පව් කරගන්න ඕනේ පව්නේ. මහා සම්මේලන තියලා කරන්න ඕනේ ඒක නෙමෙයිද? දීවර සංස්ථාන අතර කරන්න කියන එක නෙමෙයිද? සත්ත්වෝයිපල වල අතර කරන්න කියන එක නෙමෙයිද? මිනිසුන්ට දහම් හරයක් මතු කරලා දෙන්න දැන් වහන්න කියන්නේ. ඒකයි මේක දෙන්නේ. කරන්න ඕනේ දේ නෙමෙයි කරන්නේ. මොකද දහම් අවබෝධය කියලා මාත්‍රයක්වත් නැහැ. අපි මේ උපරිම උත්සාහ කරන්නේ පින්වතුනි ඒක උදෙසා. ඔබ හිතන්න එපා මේ දහම හරි බලවත්. මේ දීවර වැඩ පිළිවෙල නතර කරපු දරුවෝ ඉන්නවා පින්වත. මම ඔබට මේකට කලින් කියලා තියෙම දරුවෝ පිරිසක් ගැන. උප්පත්තියෙම වෙනත් ආගමක. පවුල් පෙළවාසි ඔක්කොම. පවුලෙම උරුම වෙච්ච බෝට්ටු තිබ්බේ. තාත්තගෙන් පුතාට උරුම වෙන්නේ මාදලයි බෝට්ටුවයි. බෝට්ටු කිහිපයක් ලොකු මාදලක් උරුම වුණා තාත්තගෙන්. ඉතින් මුහුදු ගිහිල්ලා ඒ කටයුතු කළා. කොහේ හරි යාළුවෙක්ගේ හරි මාර්ගයේ මේ දහම හම්බුණා. යාළුවෝ තුන් හතර දෙනා එකතු වෙලා ඇහුවා සීඩී එක. සීඩී එක ඇහුවට පස්සේ තේරුණා මේ මහා හරයක් තියෙනවනේ මේ ලෝකේ. මේ ලෝකෙන් අයින් වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවනේ. දිගින් දිගටම ශ්‍රවණය කරන්න පටන් ගත්තා. ඒ සමනේ කල්ලි වෙලා පින්විතනේ ඒ අය ගත්ත තීරණය මොකද්ද? ආයි මූදියන්නේ. පරම්පරාවෙන් තමන්ට විමෙච්ච බෝට්ටුයි මාදලුයි ඔක්කොම විකුණලා දාලා. මාළු කඩයක් කරගෙන ඉන්නවා. නැත්නම් වැසිකිලි හොදන්නේ නැති කොහේ හරි. අන්න වීරයෝ. දහම ශ්‍රවණය වෙලා. ඉතින් මුහුදු බඩ පළාතේ සම්පූර්ණයෙන්ම මේ දහම කියියොත් එහෙම මොකද? මම රට වැඩි ඉන්නේ උන් කියයි අපිට මාළු ඕනේ අපිට මාළු ඕනේ. එතන ඒ ගුණ්ඩ කියන්නේ මොකද්ද? තොපිට මාළු වන්න තොපි මුහුදු බලයක්. අපි ලව්ව පව් කරගෙන උඹලා හොඳට මාළු ගන්න. නැවද ඒක කියන්න හයියක් නැහැ නේ පින්විතනි මේ මිනිස්සුන්ට. හේතුව මොකද? දෘෂ්ටි විකෘති. දෘෂ්ටියෙන් ඉන්නේ ඒක කළාට කමක් නැහැ කියලා. අහිංසක මිනිස්සුනේ පින්විතනි. මේ දැන් අපේ ඉන්න කිරි සප්පයා තව අවුරුදු 10කින් 15කින් මොකද කරන්නේ? ඒකට මේ වෙලාවේ උගන්වන දෘෂ්ටියත් එක්ක ඒකත් යනවනේ මුහුදෙන්. මුහුදේ ඉන්නේ කාලා පව් කරගෙන උතන්ට ගියේ උනේ. ඒකුම් මැරෙන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. සුගති සත්‍යයක් කියලා කියන්නේ හුදුම පින් කරපු මිනිස්සෙක් කියන ඒ සුගති සත්‍යය දුගතියකට දාගන්නවා කියන්නේ තමන් මොන තරම් පව් කන්දක් කරගෙනද කියලා හිතලා බලන්න. ඒකයි දෙන්නේ. ඔය බෝට්ටුවක් ගිහිල්ලා එනකොට බින්දසනේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා කී දෙනෙකුට පව් පිරෙනවද? ඔය බෝට්ටුවට අසංකලේ කවුද? මොනවද? බෝට්ටුවට අසංකලේ මොනවද කියන්නේ? වැලි ගේන්නේ කියලාද? ඈ මොහොතේ වැලි අදින්නද බෝට්ටුවට අසංකලේ? නෑ තේරෙන්නේ. මාළු වලන්. මාල් දැල් වලට අසංකලේ කවුද? මාදල් හැදුවේ මොකක් කරන්නේ? ඈ මාදල් හැදුවේ කොටන් අල්ලන්නද? නෑ මාළු අල්ලන්න. මාදලක් හැදුවා නම් මාළු අල්ලන්න කියලා. ඒකෙන් අල්ලන මාළුවෙක් ගානේ කොටහ එනවා. දැන් මට කියන්නකො. මැරෙන එක අටමහ දිව්‍ය ලෝකේ නේ යන්නේ. ඒකයි කියන්නේ ඉතින් ලේසි පහස දෙන්නේ නෙමෙයි. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ ඉතින් ඔබ වැටිච්ච වලේ ඔබගේ අහිංසක දරුවව දාන්න එපා කියලා මේ නැවත නැවත. සත්පුරුෂ ඇසුරට දාන්න. ඔබ දැක්කද පින්දින අර මල් පූජා කළා කියලා? දැක්කද අර මල් වට්ටි? බලන්න සත්පුරුෂ ඇසුරක් නිසා කරගන්න දේවල් මිනිස්සු. බලන්න මල් වට්ටි නෙළුම් මල් අර නවල සාමාන්‍යයෙන් ඔහොම නෙළුම් මල් නවල දෙන්නේ කාටද? මේ ලෝකෙ උන්. මනමාලිට. මගුල් ගෙදර තමයි ඔක්කොම සරසන්නේ ඔය විදිහට නෙළුම් මල් නවල ඔක්කොම කරලා සරසන්නේ. මේ විදිහට ඔක්කොම සැලසිලි දාන්නේ කොහෙද? මගුල් ගෙදර. හරි, මගුල් ගෙදර තමයි දාන්න ඕනේ. කොහෙද මගුල් ගේ තියෙන්නේ? මෙතන, මේ තියෙන මගුල් ගේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනාවේ නැතන නෙමෙයිද මගුල් ගේ? තථාගතයන් වහන්සේගේ උප්පත්තිය නෙමෙයිද මගුල? දේශනාව නෙමෙයිද මගුල? ඔය තියෙන මගුල්. මේ ලෝකේ මල් පිපෙන තථාගතයන් වහන්සේට පූජා කරන්න කියලා ඉතාලි අතර කමන්නේ නැහැ බින්ද. ඉතින් මලමාලිය සලසන්න නෙමෙයි. මනමාලියද මලමාලියද? නෝ හොඳට කල්පනාවෙන් බලන්න පින්විතනේ මේ දේවල්. තථාගතයන් වහන්සේ බුද්ධ රාජ්‍ය ලැබල වෙලාවේ මඟුල් බෙර ගැහුවේ. අද මේක ඔහෙත් යන යුන් දෙන්නක පෝරු විද්‍යාගෙන මඟුල් බෙර ගහනවා. ඉතින් බස් වදින්නේ නැද්ද? මඟුල් බෙර පද කියන්නේ එහෙම ගහන්න හොඳ ඒවා නෙමෙයි. දෙවියන්ටවත් ගහන්න නැහැ මඟුල් බෙර පද. දන්න කෙනෙක් නා. දෙවියන්ට ගහන්නේ පූජා බෙර. ඉතින් ගහනවා. ඇයි? 5000ක් දෙනවා. 10000ක් දෙනවා. නැගෙන සාපේ මෙච්චරයි කියන්නේ බෑ. පරිස්සම් වෙන්න. ලෝකෙ හැම තැනම තියෙන උගුල් දැන්. ඇයි වරද්දගෙන 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 යනවා. ඉතින් හැම තැනම උගුල් තියෙන දැන්. අඩිය තියෙනකොටම අහුවෙනවා. ඒකයි කියන්නේ සත්පුරුස ඇසුරට වැටෙන්න පුළුවන් තරම් ඉක්මනට. ඔබගේ අහිංසක දරුවන්ව පුළුවන් තරම් ඉක්මනට සත්පුරුස ඇසුරට දාන්න. සතියේකට මෙහෙන වාර ගන්න කොහොම හරි වැඩි කරගන්න උත්සාහ කරන්න. ළඟපාතින් ඉඳන් කඩන් අරගෙන පර්චේස් එකේ කෑලි හරිය කමන්නේ අරගෙන මේ දින පුංචි සෙල්ලම් ගෙවල් හදාගෙන හරි කමන්නේ. තව අවුරුදු 20යි ජීවත් වෙන්න තියෙන්නේ. දැන් 80යි නම් පින්වතුනි. දැන් 60යි නම් 50යි නම් 40යි නම්. තව කොච්චර පොඩි කාලෙද ජීවත් වෙන්නේ? දැන් මම මේ කියනවා නිකම් නව කතා පොත් වලට හොඳයි නේද? එහෙම තමයි මිනිසුන්ගේ හිතේ පින්වතුනි. ඇයි? පීඩාවට පත් වෙලා ඉන්නේ පින්වතුනි අවිද්‍යා තෘෂ්ණා නිසා. ඒක නිසා මිනිසුන්ට මේ පීඩාවෙන් නිදහස් වෙන්න කරුණ හොයනවා හැම තිස්සෙම. නමුත් පීඩාව නැති කරගන්න කරුණ හොයන්නේ නැහැනේ. දල්ල කඩන්න හොයනවා මිසක් ගහ මරන්න හොයන්නේ නැහැනේ පිඟද. ගහ මරන්න බෑ කියලා නේ හිතාගෙන ඉන්නේ. දල්ල කඩ කඩවත් ඉන්න ඕනේ කියලා. ගහ මරන්න පුළුවන් නේ පිඟද. තථාගතයන් වහන්සේගේ දේශනාව තියෙනවනේ. සම්බුද්ධ ශාසනය කියන්නේ වඳ එකක් නෙමෙයිනේ. හැමෝටම යහපත කරගන්න පුළුවන් එකක් නේ. කොච්චර යහපතක් වෙනවද ඔබ දන්නවනේ මේ දේ මේ ස්ථානයේ කොච්චර යහපතක් වෙනවද කියලා. ඒ වගේ රට මේ රටේ තියෙන හැම පන්සලකම මේ යහපත වෙනවනะ. බොහෝ පන්සල වලින් වෙනවා. හැම පන්සලකින්ම වෙනවනะ. හැම පන්සලකින්ම මේ නිවන සාකච්ඡා වෙනවනะ. චරිත වික්කවේ චාරිකම් බහුජන හිතාවේ බහුජන සුඛාය කියලා නේද දේශනා කළේ තථාගතයන්. මහනි ගම් නියංගම් සැරිසරපල්ලා දෙදෙනෙක් එකමගේ යන්නවත් එපා. මේ මේගෙන් මේ ධර්ම ප්‍රචාරය කරපල්ලා. මේ මිනිස්සු මැරෙනවනේ. දැන් මේ හෙට බණක් කියන්න දිනවා. අද එකෙක් මැරිලා නේ ඉතින් උටේ බණ අහන්න වෙන්නේ නැහනේ. දැන් මේ අද බණ අහන්න ආපු එක එන්න හිටපු එක්කෙනෙක් ඊයේ මැරිලා නේ. දැන් බණ අහන්න වෙන්නේ නැහනේ. ඒක නිසා දෙදෙනෙක් එකමගේ යන්නේ නැතුව ඉක්මනින් මේක ප්‍රචාරය කරන්න. දෙව් මිනිසුන්ගේ සුඛ විහරණයේ උදෙසා මේ ධර්ම දෙව් මිනිසුන්ට කියලා දෙන්න. ඒකනේ සිංහතුනි වෙන්න ඕනේ. ඒකනේ අපි හැමෝම කරන්න ඕනේ. ඔබ ලව්ව පිනක් කර ඕනේ කනේ සිංහතුනි. ඔබගේ හිත දූෂණය වෙන වචන කියලා හරියන්නේ නැහැ නේ. ඔබගේ හිත ඇතුළේ ද්වේෂය වපුරලා හරියන්නේ නැහැ නේ. අන්නේ ජාතියින් ගැන, අන්නේ ආගම් ගැන, අන්නේ රටවාසීන් ගැන ඔය හැම කෙනෙක් ගැනම ද්වේෂය වපුරලා හරියන්නේ නැහැ නේ හිතේ පින්වතුනි. ඒක බුදුදහමට විරුද්ධයි නේ සාමලින්. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි. ඔබ තරයේම ඉන්න. ඔය කිසි දෙයකට අහු නොවී ඔබ තරයේම ඉන්න. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිය මං කටයුතු කරනවා. ඔබට මතකනේ අපි කතා කළා පින්වතුනි. ඔබගේ තුවා ඔළුවට තුවක්කුව තියලා අරිහතුන් වහන්සේව මරපන් නැත්නම් ඔබව මරනවා කියනවා කිව්වොත් එහෙම. වඩා සුදුසු මොකද්ද? මැරෙන එක පින්වතුනි. හේතුව නැත්තම් අරිහතුන් වහන්සේව මරලා ඔබ ජීවත් වෙයි යම් කාලයක් පින්වතුනි. නමුත් ඊට පස්සේ මොකද වෙන්නේ? අවීතිමහ නරකාදී අනන්ත අප්‍රමාණ දුක් එන්නේ. එහෙනම් මේ ලෝක සත්‍යයට අවඩා සාධාරණ කළා පින්වතුනි. සම්බෝලයි බතුයි අප්ග්‍රේඩ් කරගත්තොත් පරිප්පුයි බතුයි බවට. පුළුවන් යම් කාලයක් පරිප්පුයි බතුයි කන්න. ඊට පස්සේ මොනවද කන්නේ? ගිනි ගුලි. ගිනි ගුලි. ගින්දර කන්න වෙන ඊට පස්සේ. ඒකයි ඔබට හැමතිස්සම කියන්නේ දෙගසනේ. තමන් රැකී ආරක්ෂා කරන්න සත් පහක දෙයක් ගන්න එපා කාගෙම. තමන්ගේ රැකියාව දවසකට පැය භාගයක් හරි වැඩිපුර කරන්න. මේවා මේ මතුරන්නේ ඒකයි. මොකද ඔබ පාපේ කරගත්තට පස්සේ මෙහි ඇවිල්ලා වැඩක් නැහැ තේන්. අනිච්ච දුක්ඛනාත් ඊට පස්සේ තේරෙන්නේ. ඒක මහා සොඳුරු දහමක් වෙන්නේ අනිච්ච දුක්ඛනාත් කියන්නේ. මහා පුදුමහකර සෞම්‍ය දහමක්. මනුස්සයව පුදුම විදිහට නිවන දහමක්. නමුත් මේ දහම ඔබගේ හිත ඇතුළට රිංගව ගන්න බැරි වෙනවා අපෙන් එතන. පාපේට හිත නැඹුරු වුණාට පස්සේ. පගා ගහන වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් නතර කරන්න. මෙතන ඉන්නවා 700ක් 800ක් මිනිස්සු. නවත්තමු. මම පගා ගහන්නේ යදිස්ථාන කරන්න. මම හිතන්නේ ගොඩ පිරිසක් එහෙම නැතුව ඇති දැන්. මොකද මේ බණ අහගෙන පගාවත් ගහලා මෙතනට එන්න පුළුවන් නම් තව. රෙදිත් නැතුව ඒ පාරේ. එහෙම උත්සාහ කරන්න පිංගසලෙ. දුවා දරුවන්ට තේරුම් කරලා දෙන්න. පුතේ අන්නයන්ට කිනි දීලා ගන්න සල්ලි වල අපිට yaad වෙන්නේ නැහැ කියලා. අපි ඔක අහලා තියෙනවා පිංගසනෙ. ඔය අනිත් ඒවුන්ට කිනි දීලා ගන්න සල්ලි yaad වෙන්නේ නැහැ ඔවුන්ට කියලා අහලා තියෙනවා අපි. මේ සමාජය කියනවා පිංගසනෙ එහෙම මෙහෙන් ඇහෙනවා. එහෙම මෙහෙන් නෙමෙයි. හැම තැනින්ම ඔක ඇහෙනවානේ. අනිත් අයට කිනි දීලා ගන්න සත පහකින්වත් Tamanට yaad වෙන්නේ නැහැ කියලා. සත පහක් ගන්න එපා පිංගසනෙ අනිත් අයගේ සල්ලි. අනිත් අයගේ හිමි දේවල් ගන්න එපා එකක්වත්. දැන් මේක ගැන එනකොට දැන් මේ ඊයේ සිකුරාදා භාවනා වැඩසටහන අවසානයේදී ඒ ගිය දේශනාවේ බොහෝම වැදගත් කාරණා කීපයක් මතුණා. මොකද ප්‍රශ්න අහන අවස්ථාවක් දුන්නා. ඒක බොහෝම වැදගත් කාරණා ටිකක් මතුණා. ඒක කාරණාවක් මම මතු කරලා දෙන්නම්. ඒකත් මේ අද මාතෘකාවේ එකක් තමයි. මැරෙන එක කොහෙද යන්නේ? ඈ? සතරපාය. ඔබගේ අත්දැකීම් වලට බොහෝ පිරිසක් මල පෙරේත වෙලා නැද්ද? ඔබගේ අත්දැකීම් හැටියට. ඔබගේ ඥාතිවරු මල පෙරේත වෙලා ඇවිදින්න නැද්ද? ඇඟට ආවේශ වෙලා නැද්ද? කරදර කරනවා කියලා අහලා නැද්ද? ලෙඩ රෝග ඇති කරනවා කියලා අහලා නැද්ද? තියෙනව නේද ඕනේ තරම්? ඒ මොකද දිව්‍ය ලෝකෙන් දැයිද ඉන්නේ? ඈ? අපේ ආච්චි අම්මා දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා පුංචි මල්ලිව අල්ලනවලු. ඒක නිදා මල්ලිට උණ හැදෙනවලු. හ්ම්? ඒකද තියෙන්නේ? නෑ. මැරිලා මල පෙරේතෙක් කියලා ඇවිදිල්ල අර දරුවව අත ගන්නවා. ඒ අත ගන්න කොට පින්විසින අර විසට අර දරුවට උණ ගන්නවා. ඒකයි කමේ. දැන් ඔතනටනේ තියෙන්නේ. යන විදිය පෙන්වන්නම්. මේත් ඔබට මේ කියන්න හදන්නේ. ධර්මයේ වහගත්ත නිසා වෙන වැඩක්. මේ ඉස්සර දේශනාවල අපි කතා කරලා තියෙනවා. නැවත නැවත කතා කරමු. හැබැයි මම ඔබගේ එක දෙයක් ඉල්ලනවා. කරුණාවෙන් මේ කියන ඒවා හොඳට හිතට අරගෙන හැදෙන්න උත්සාහ කරන හැම කෙනාම මේ හැදෙන්නේ නැහැ කියන හින්දා නෙමෙයි මේ කියන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්න සිංහතනි. මේක මේ මායි ඔබයි අතර මේ යන කතාවක් නේ. මේ මෙතන වෙන කවුරුත් නැහැ. මායි ඔබයි විතරයි ඉන්නේ. මම මේ ඔබට කියනවා. බුදුදහමේ සඳහන් ගැඹුරු දේ. සංගවිච්ඡ දේ. මම මේ ඔබට කියනවා. කියන බලාපොරොත්තුව මොකද්ද? ඔබ ඒක අහලා සත්බසට අනුකූලව ජීවත් වෙයි කියලා. ඉතින් ඔබ ගොඩාක් දුර ඉඳලා ආවා. අපි හිතමු අම්පාරේ ඉඳලා ආවා. බස් එකේ ඇවිදිලා යන්තම් උදේ 3 වෙනකොට මෙහි බැහැගත්තා. යන්තම් කනුවකට හෙට් වෙලා ඉඳාගෙන ඉන්නවා. ඔය දැන් ඉතින් දේශනා වහනවා. දැන් ඔබ ආවෙ මොකටද? මාව මුණ ගැහෙන්න. මොකටද? මාව කියන්නේ කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙන්න. මොකටද? සත්බස දැනගන්න. මොකටද? සත්බස අවබෝධ කරගන්න. මොකටද? සත්බසෙහි හැසිරෙන්න. නැත්තම් හික්මෙන්න. ඒකටනේ ආවේ. කොළඹ ඉඳලා ආවත්, ඉංගිරි ඉඳලා ආවත්, හොරණ ඉඳලා ආවත් ආවේ ඔකටනේ. එහෙනම් සත්බසෙහි හැසිරෙන්න. හොද්දට කොන්ද කෙලින් තියාගෙන සත්බසෙහි හැසිරෙන්න. හොද්ද අදිස්ථානයක් ගන්න මේ කියන ඒවා හොද්දට තේරුම් අරගෙන මේක ලොජිකල් නම් තර්කානුකූල නම් විතර ඒක හැසිරෙන්න පිංගත. මට හිතිච්ච ඒවා කියනවා නම් හැසිරෙන්න එපා. තර්කානුකූල නම් හැසිරෙන්න. මේ තියෙන්නේ සත්බස වහගත් එක. හෙප්පුවට ආසාවෙන් මැරිච්ච එක. හෙප්පුවට අයිතිවාසිකම් කියාගෙන පෙරේතෙක් වෙලා උපදිනවද නැද්ද? නැද්ද? වෙනවා. මේ මෑත කාලේ කතාවකත් අපි අහුව නේද? ඒවට සාක්ෂි දරන මහත්තුරුෙම ඉන්නවා. දරුවෙක් මැරලා සපතු දෙක ඉල්ලගෙන ආවා කියලා. දීයම් මගේ සපතු කො මගේ සපතු දෙක කියලා. මොකද මලමිනියට ඇඳුම ඇඳුවට දැම්මේ නෑ මොකද්ද? සපතු දෙක. මගේ සපතු දෙක දීයන් කියලා ආවා කියලා. දැන් හොයලා බලන්න ඕනේ පිටුදේ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඒක හරි වැඩන්නේ මොකද්ද ඒ කරපු පාපේ කියලා. සපතු දෙකත් මගේ නම. මං ඒකට ආස කළා නම් මාව මැරිලා පෙරේතෙකුත් වුණා නම් එහෙම කොහොමද එහෙම වෙන්නේ කියලා. මං අනුගේ දෙයක් ගත්තෙත් නැහැ. එතන කොහොමද පාපයක් තියෙන්නේ කියලා. නැහැ හෙප්පුව කාගේද? ඒ ගෙදර මිනිස්සයාගේ. ඒ ගෙදර මිනිස්සයාගේ හෙප්පුවට ඒ ගෙදර මිනිස්සයාම ආස කළා. ඒ ගෙදර මිනිස්සයාම මළා. ඒ ගෙදර මිනිස්සයාම පෙරේතෙක් වුණා. පෙරේතෙක් කියලා හෙප්පුව රැක රැක ඉන්නවා. නැත්තම් බහිර වේක් කියලා හෙප්පුව රැක රැක ඉන්නවා. එහෙම කොහොමද වෙන්නේ? හෙප්පුව කාගේද? එයාගේ. ඉතින් අනුන්ගේ දෙයක් නෙමෙයි නෙගත්තේ. පෙරේතෙක් වෙන්නේ පවටනේ. පෙරේතෙක් වෙච්ච පව මොකද්ද? සපතු දෙක එයාගේනේ. පෙරේතෙක් වෙච්ච පව මොකද්ද? ඈ? තණ්හාව කියන එක ටිකක් බරපතල වැඩි. ඈ? දෙකම එකයිනේ. මොකද්ද වචනේ? ලෝභය. ලෝභය. දැඩි ලෝභය කියලා කියන්නේ නැත්නම් ලෝභය දැඩි ලෝභය ලෝභය දෙකම එකයි. ලෝභය කියන්නේ මොකද්ද? ලෝභය කියන්නේ මොකද්ද? පාප මූලයක්. අකුසල මූලයක් වෙනතනි. පාප මූලයක් ලෝභය කියලා කියන්නේ. දැන් මම මේ කියන්න හදන්නේ ඔබ නිකන් සලිත වෙලා යයි. ආයි ඉතින් අර ලෝක සත්‍යය මට දොස් කියන්න පටන් ගන්නේ මිනිසුන්ගේ බය කරනවා. මිනිසුන්ගේ බය කරනවා නෙමෙයි. මං කියන්නේ වහ බිව්වහම මැරෙනවා. ඉතින් බයද ඔබට දැන්? ඒකේ නරකද්ද වෙන්නේ? ඉතින් වහ නොබී ඉන්න. නෑ නෑ අපිට බොන්න මොනේ වහ. ඔහේ ඔහම කිව්වහමනේ අපිට තියෙන ප්‍රශ්නේ. ඒතර බොන්න හිතෙන්නේ නෑනේ. ඔන්න වගේ කතාවක් නෙමෙයි උදේ. පින්වතනි දැඩි ලෝභය කියන්නේ පාපයක්. දස අකුසලිය කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප, ඊළඟට අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. ප්‍රති දස අකුසලයේ නම් ඔය මොකද මේකදනි අභව්‍ය තැනක උපදී. ඒ කියන්නේ සුගතියෙන් තොර තැනක උපදින්න නම් පාපයක් කරලා තියෙනවා. පාපයකට අනුකූලවයි එතන උපදින්නේ කියන. එහෙනම් දැන් මට ඔබ කියන්න මේකදනි හෙප්පුවට ආස කිරීමෙන් වෙච්ච පාපේ මොකක්ද? ලෝභය. කොහොමද එහෙම වුනේ? ඉතින් හෙප්පුව එයාගේද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හෙප්පුව එයාගේද? හෙප්පුව එයාගේද? පෞහාඳුරනේ මේ බිල පෙන්නන්නම් බිල. කවුද බිල කැදුවේ? මහා බ්‍රහ්මයාද? හ්ම්? නැදින්ද? ඒකයි ප්‍රශ්නේ. මතකද අපි ඔක්කොම මේ ලෝකෙට ආපු දවස්? නැන්නේ? මතක් කරගෙන බලන්න නිකන් මවාගෙන බලන්න. අපි මේ ලෝකෙට ඔක්කොම ආවනේ. එතකොට ආවේ කාන්තාව කී දෙනෙක් ආවද? පිරිම කී දෙනෙක් ආවද? හ්ම්? කර්මකාරකම තමයි තියෙන්නේ. කාන්තාවෙක් ආවෙත් නැහැ. පිරිමියෙක් ආවෙත් නැහැ. ආවේ කවුද? බ්‍රහ්මකල්පිත මිනිසයා. මිනිසෙක් නෙමෙයි එයා. බ්‍රහ්ම ස්වභාවයෙන් ඉන්න කෙනෙක්. තාම මනුස්සත්වයට පෙරලෙමින් ඉන්න එයා. මනුස්සත්වයට එන්න තවයේ තේවල තියනවා කරන්න. බ්‍රහ්මකල්පිත ස්වභාවයෙන් හිටියේ. බ්‍රහ්මකයත් දරාගෙන හිටියේ. සොයම් ප්‍රභා ආලෝකෙන් ආකාශචාරීව සැරිසරුවේ. බොහෝමයක් ප්‍රීතිය තමයි තාමත් අනුභව කළේ. නමුත් රසපුතු විල තණ්හාවෙන් තමයි පල්ලෙහාට බැස්සේ. ඔන්න දැන් පල්ලෙහාට බැහැගෙන බැහැගෙන ආවා. එනකොට මට කියන්න මේ රසපුතු වේ කාටද අයිති? රසපුතු වේ හැදුනේ කවුරු නිසාද? ඔය ආපු ඔක්කොම නිසා. මොකද ඒ අයගේ සංකාර ශක්තියෙන් තමයි පින්විතනේ ඔක්කොම ගොඩනැගුණේ. එහෙනම් ඒ රසපුතු වේ අයිති වෙන්නේ රසපුතු වේට බහින්න ආපු හැම කෙනාටම. රසපුතුවේ කාලේ ඉවර කළා. ඊට පස්සේ බදාලතා වැලක් හරි ආව කියමුකෝ. ඒ වැල් දිගේ අයිතිකාරයා කවුද? ඒ හැම කෙනාම. ඊට පස්සේ කොහොම හරි දැන් බිම් කඩවල් ටිකක් ඕනේ වුණානේ. ඔය සියලු බිම් වල අයිතිකාරයා කවුද? හැම කෙනාම. දැන් එන්නේ මොකද උනේ පින්විතනි? අර තණ්හාව වැඩි වීම නිසා. කාමයට අධිගලිත හිත නැඹුරු වීම නිසා පින්විතනි. දැන් ඕනි වුණා තමන්ගෙම කියලා කොටස් කඩා ගන්න මේක. දැන් මේ පෘථිවි අයිතිය කාටද තියෙන්නේ? හ? හැමෝටම. පෘථිවි අයිතිය තියෙන්නේ හැමෝටම. නමුත් දැන් ඕනේ උනේ මොකද? තමන්ගේ කොටසක් කියලා එකක් වෙන් කරගන්න. හිතු මතේට වෙන් කරගත්තා. අන්න කොටු ගහගත්තා. මෙතන ඉඳලා අතන්ට මැන්න. අතේ ඉඳලා මෙතනට මැන්න. මෙතේ ඉඳලා මෙතනට මැන්න. හතර මොකන මැනගත්තා. හතර කොන මැනගෙන ඉවරලා මේ මගේ කොටහ කියන මානසිකත්වයට ආවා. ඔය අතරතුර තව අයගේ පීඩාව වැඩි වුණා. ඒ වැඩි වුණාට පස්සේ ඒගොල්ලන්ටත් ඕනේ වුණා කොටස වෙන් කරගන්න. ඒගොල්ලෝ මොකද කළේ? මේ වැටට එහා පැත්තෙන් තව කොටසක් වෙන් කරගත්තා. ඔය දෙන්නම ඉන්නකොට පින්විතනි, ඒ දෙන්නට ඕනි වුණා තව ටිකක් මගේ කොටහ ලොකු කරගන්න. මේ පැත්තෙන් යන්න විදිහක් නෑ. මොකද අරයා මේ වැටනේ නෑ. මොකද එහා පැත්තේ කෙනා කියනවා ඒ ටික යාගෙලු. මේ පැත්තෙන් මෙහෙට යන්න විදිහක් නෑ. එහා පැත්තේ කෙනා කියනවා ඒ ටික යාගෙලු. අනිත් දෙපැත්තත් එහෙමයි. දැන් හිර වුණා. දැන් 17 කල්පනා කරනවා මගේ කොටහ ලොකු කරගන්නේ කොහොමද කියලා. මොකද එන්න එන්න කාමයේ ජනිත වෙනවා. එන්න එන්න බරිත වෙනවා කාමයෙන්. ඒක නිසා අර පුංචි බින් කොටහ දැන් මදි. නමුත් දැන් ඒක පින්විතනේ දික් කරගන්න පළල් කරගන්න විදිහක් නැහැ. මොකද හතර වටේටම දැන් කොටු වෙලා. ওই අතර තුනේදී තමයි පින්විතනේ වැටමායිම වෙනස් කළේ. බලන්න සිංහදෙනි ආකාශචාරීව නිදහසේ ගිය බ්‍රහ්මයාට වෙච්ච දේ. ඔය විදිහට කොටු ගහගත්ත දැන් හොරමැර වංචා සිද්ධ වෙනවා. ඔය අතරතුර එහා පැත්තේ කෙනෙකුව මේ වැට තිබ්බේ මෙතන නෙමෙයිනේ. උඹ වැට වෙනස් කළා නේද? පටන් ගත්ත යුද්ධයෙන්. ගහමරා ගන්න පටන් ගත්තා. මේක ඔය විදිහට යනකොට මේක කරන්න බැරි නිසා පිරිස ඔක්කොම එකතු වෙලා සම්මතයෙන් පත් කරගත්ත එක්තරා පුද්ගලයෙක් හොඳ කඩවසම් ආරෝහ පරිණාහ දේහෙන් යුක්ත කෙනෙක්ව පත් කරගත්ත. ඒ අය අතරින් එයාට කිව්වා ජනතාව රංජනය කරන හේන් රාජා කියලා. ඒ බුදුහාඳුරන්ගේ නිරුක්ති. රජ කියලා කිව්වේ මොකද්ද? ජනතාව රංජනය කරන හේන්. يعني ජනතාවට සුඛ විහරණයේ සලසන හේන් රජ කියලා කිව්වා. සියලු දෙනාගේ සම්මතයෙන් පත් වෙච්ච නිසා මහා සම්මතෝ. එයා තමයි පළවෙනි රජුරුව ලෝකෙට. දැන් මේ රජුරුවන්ව පත්කලේ කවුද? සබාධමද? කර්ම ශක්තියද? ඒවත් මූලික වෙනවා තමයි. නමුත් මේ ඔක්කොම කාගේ උවමනාය පාකන්ද මේ? මේ මනුස්ස ප්‍රජාවගේ උවමනාය පාකා. දැන් මට කියන්න කොටු ගහගත්තා. ඒ කොටු බේර ගන්න රජ කෙනෙකුත් පත් කරගත්තා. සියලු කෙත්වතු වල අයිතිකාරය රජුරුව කළා. ඒක නිසා තමයි පින්වතුනි මේ රාජවංශයට කියන්නේ ශාස්ත්‍රීය කියලා. ශේෂ්ත්‍රයන්ට අධිපති හින්දා. රාජවංශයට කියන්නේ මොකක් කියලාද? ශාස්ත්‍රීය. අර හතර ගොල්ලක් හිටියේ. හතර වර්ණය කියලා කියන්නේ ඒ කාලේටම නේද? ශාස්ත්‍රීය. ඊළඟට බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කියලා. එහෙම විදිහේ ඒ ශාස්ත්‍රීය කියලා කිව්වේ ඒගොල්ලෝ. මේ කෙත්වතු වලේම අයිතිකාරත්වය එයාට දුන්නා. එයා තමයි බෙදලා දෙන්නේ. ආහ රණ්ඩු වෙන්න එපා. මේක ගන්න ඔයා. අපිත් අහලා දිනවා නේද අපේ මේ මුත්තට රාජසිංහ රජුරුව දීපු එක. මොනද? අපේ මුත්තට රාජසිංහ රජුරුව ගම්වරයක් එක්ක මේ ටික දුන්නේ. ඔබ කියනවා නේද? ඒක නිසා මේකේ අයිතිය තියෙන්නේ කාට කියලාද? අපිට. මේ මහ පොළොව කාටද අයිති? හැමෝටම. හැමෝටම අයිති මහ පොළොව රජ කෙනෙකුට පුළුවන් ද තව කෙනෙකුට දෙන්න? පිටින් එන අද ඔබගේ ඉඩම කාටද අයිති? ඒකයි මම කියන්නේ දැන් මේක කිව්වට පස්සේ මම හිතන්නේ අද ගොඩ පිරිසක් ඉන්නවා ඊළඟ දේශනාවට අඩුවෙන් කෑම වැදුවම ඇති වෙයි. නැවත හොඳට මේවා තේරුම් ගන්න. තේරුම් අරගෙන පරිස්සමෙන් ජීවත් වෙන්න. මට එච්චරයි ඕනේ. මෙතනින් යන අන්තිම පහත් මිනිසයා කොහෙද යන්න ඕනේ? සදෙව් ලෝකෙට යන්න ඕනේ. සතර අපායට යන්න දැස් දෙන්න එපා කවුරු. හොඳට කල්පනාවෙන් බලන්න. එච්චරයි. තර්කානුකූලව බලන්න. නැත්නම් මොකද ඔබට දැන් පිළිගන්න වෙනවනේ තවට හිමින් මේක. තර්කානුකූලව ගත්තොත් විතරයි පිළිගන්න වෙන්නේ. ඒකයි. එහෙනම් හොඳට තර්කානුකූලව බලන්න. එහෙමනම් මේ පෘථිවිය සම්පූර්ණයෙන්ම අයිතිය තිබ්බ හැම කෙනාටම. අද හැබැයි ඔබගේ ඉඩම කාගේද කියලා හෙවොත් ඔබ කියන්නේ මගේ. කොහොමද ඔයාගේ කියන්නේ කියලා හෙවොත් ඔබ අරන් ඉන්නේ මොකද්ද? ඔප්පුව. කවුද ඔප්පුව දුන්නේ? රෝම ලන්දේසි නීතිය. රෝම ලන්දේසි නීතියෙන් තමයි පිටුතලිය ඔබට ඔබ දීලා තියෙන්නේ. ඒ රෝම ලන්දේසි නීතිය කියන එක මම නීතියට අපහාස කරනව නෙමෙයි. වැදිට ගන්න එපා කිසි දෙයක්. රෝම ලන්දේසි නීතිය කියන්නේ සබාධම්මද? නැත්නම් සංස්කෘතද? සංස්කෘත. සංස්කෘත කිව්වේ මොකද්ද? ඔබ භාෂාව ගැන නෙමෙයි මේ කියන්නේ. හදාගත්ත සංස්කරණය කරන ලද එක එක්කෙනාගේ ඕනෑ එපාකම් හමු වෙයි හදාගත්ත දේවල් නෙමෙයිද ඔය? එහෙනම් ඒ ඕනෑ එපාකම් වලට අනුව හදාගන්න. දැන් මේ රටේ එක එක නීති තියෙනවා. අක්කර 50කට වැඩිය තියාගන්න බෑ. එක එක පුද්ගලයෙක් යටදී ඔය වගේ වලෙම තියෙනව නේද? දැන් එක එක මට්ටමින් ඒවා කතා වෙනවා. තාඩි ගණන්ගේ අක්කර 30කට වඩා තියා ගන්න බෑ. ජනගහනේ වැඩි වෙන්න වැඩි වෙන්න. එහෙනම් ඒ ඒ කාලෙට ගැළපෙන පරිදි නීති පද්ධතියක් සකස් කරගන්න. නමුත් හොඳට මතක තියාගන්න මේ නීති පද්ධතිය කියලා කියන්නේ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මාධිකරණයෙන් පනවපු ඒවා නෙමෙයි. මිනිසුන්ට ඕනේ විදිහට සංස්කෘත වශයෙන් හදාගත්තුවා. එහෙනම් සංස්කෘත වශයෙන් හදාගත්ත දේවල් සත්‍ය නෙමෙයි පිටත. ඒවා සම්මත. නමුත් පරමාර්ථ වශයෙන් මේ ලෝකේ ඇත්ත සත්‍යයක් තියෙනවා. පරමාර්ථ වශයෙන් තමයි ඒක තියෙන්නේ. දැන් හොඳම උදාහරණය. ස්වාමීනි මම මෙයාව මැරුවේ මට ආපු අධික කේන්තිය නිසා. හදිසි කෝපය නිසා මම මැරුවේ. උසාවියේදී ඔප්පු කළොත් එයාව නිදහස් කර නිදහස් කරනවද නැද්ද? හදිසි කෝපය නිසා වෙච්ච මරණය ඒක නිසා නිදහස්. ඒ උසාවියේ ඒ අධිකරණයේ නිදහස් කරාට ධර්මාධිකරණයෙන් මොකද කරන්නේ? මැරුවට මේක අධික කෝපයට මේක කියලා දඬුවම් කීයක් දෙනවද? දෙකක් දෙනවා. බලන්න හොඳට. සාමාන්‍ය නීතිය එකක් වෙනත. වැරදි කියනෝනේ මේ එකක්වත්. මම කියන්නේ ලෝකේ ගැන මට ප්‍රශ්නයක් නෑ. ලෝකේ මේ අතට තිබ්බත් ඊළඟ දවසේ බලනකොට ලෝක බෝලේ අනිත් පැත්ත හැරලා යාපනයේ දැන් යටට තියෙන කිව්වත් ඒක ඉතින් මම එච්චර අදාළ කරගන්නේ නෑ ඒකෙන්. අපිට වෙන වැඩක් තියෙනවනේ කරන්න. එහෙනම් ලෝකේ දේවල් කිසි දෙයකට මම ගරහන්නේ නෑ. ඒව එහෙම තියෙද්දී නමුත් මම ඔබට පෙන්වන්නේ මේකේ තියෙන ඇත්ත සත්‍ය විමසලා බලන්න කියලා. එතකොට එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි එතන වෙන දේ. එතකොට ඒ ආකාරයෙන් සම්මත කරගත්ත නීතියක් ජනතාව ඔක්කොම එකතු වෙලා සම්මත කරනවා. ඉතින් නීතියක් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු පනතක් ආදි වශයෙන් ගෙනල්ලා නේද සම්මත කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඔබගේ ජනතා නියෝජිතයෝ බොහොම වැදගත් මහතුරු මොකද කරන්නේ? ඒ නීතිය ඒ විදිහට ඒ ගෙනහවට පස්සේ ඒක පාර්ලිමේන්තුවේ සම්මත කළාම එදා ඉඳන් එහෙමයි. මේ හොඳට කල්පනා කරලා බලන්න. අරිහතුන් වහන්සේලා 200 ගානක් එකතු වෙලා එහෙම නෙමෙයි. ඒ සම්මත ගේන්නේ. ආයිත් වරද්දක් කියනවා නෙමෙයි. ඔබ බලන්න ඒව ආපු විදිහ පිට. ඒවට අනුගත වෙන්න. අනුගත වෙලා කටයුතු කරන්න. ඒවට මුකුත් කියන්න යන්න එපා. ඒවට විරුද්ධව කටයුතු කරන්න එපා. ඔබ ඒ විදිහට ඉන්න. නමුත් ඊට වඩා මහ විශාල නීති පද්ධතියක් තියෙනවා පිටුතේ පරමාර්ථ වශයෙන්. ඒ පරමාර්ථ නීති ටික අයින් කරලා දාලා පිටුතේ ඔබ පටන් ගත්තොත් එහෙම සම්මත නීතියට විතරක් ගරු කරලා කටයුතු කරන්න. ධර්මාධිකරණයෙන් ඔබට හම් වෙනවා දැයක. හරි නේද බානෝ දැන්. මිනිස්සෙක් පිහියෙන් ඇල්ල මැරුවොත් හිරේ දානවා. හුනියමක් කළා මැරුවොත්. ඇයි උසාවිය පිළිගන්නේ නැහැ හුනියන් කියන ඒවා. හදි හුනියම මොකක් පිළිගන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? දඬුවමක් නැහැ. කොහෙන්ද? අධිකරණයෙන් දඬුවමක් නැහැ. කොහොමද ධර්මාධිකරණේ? හොඳට දඬුවම් තියෙනවා. කාටවත් ගැළවෙන්න බෑ ධර්මාධිකරණේ. හැංගි හැංගි පව් කරන්න පුළුවන් ඕනේ කෙනෙකුට. හැංගිලා පව් කළාම කොහෙන් ගැළවිලා ඉන්න පුළුවන්ද? අධිකරණයෙන් ගැළවෙන්න පුළුවන්. ධර්මාධිකරණයෙන් ගැළවෙන්න බෑ සින්නත. එහෙනම් අපි බය වෙන්න ඕනේ ඔක්කොටම වඩා අධිකරණයේද ධර්මාධිකරණයටද? ධර්මාධිකරණ අධිකරණයටත් බය වෙන්න. එහෙනම් නීති රටක සම්මත නීති එකක්වත් කඩන්න එපා. අපි බුද්ධ නීතියට අවනතයි. රාජ නීතියට අවනත නැද්ද? අවනතයි. බුදුහාමුදුරුවෝ රාජ නීතිය වෙනස් කරන්න ගියාද? නෑ. අර උල තිබ්බෙක් කෙනාව අයින් කරන්න ගියාද? අර සාමණේරයන් වහන්සේ උල තිබ්බේ? සාමණේරයන් වහන්සේ රත්තරම්බඩ හොරකම් කළේ නෑ. නමුත් හොරකමට අහු වුණා. උන්වහන්සේ උල තිබ්බා. උන්වහන්සේ වේදනාවෙන් ඉඳද්දී තථාගතයන් වහන්සේ එතනට වැඩියා. රජගෙදරට නෙමෙයිනේ වැඩියේ. රජගෙදරට ගිහින් වැඩලා කිව්වා නම් මේ උන්වහන්සේ ඕක කළේ නැහැ. ඔයා තැල්ල දාන්න නිදහස් කරන්න කියලා. රජුරෝ නිදහස් කරන්නේ නැද්ද? කරනවා. නමුත් රාජනීති වෙනස් කරන්න ඕන නෑ උන්වහන්සේට. උන්වහන්සේ මොකද කළේ? එතනට වැඩලා තමන්ගේ පුත්‍රයාට. නැත්නම් තමන්ගේ පුත්‍රයා වෙන්න ආපු ඒ කිරිසප්පයට අනුකම්පා කළා. මහා කරුණාවෙන් දහම් දෙසුවා පින්වතනි උල උඩ අරිහත් වෙන්න. අන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි ඔය ක්‍රමේ තමයි කරන්නේ. එහෙනම් රාජනීතියට අපි අනුගතයි. නමුත් මම ඔබට කියන්නේ රාජනීතිය ගැන නෙමෙයි. ධර්මාධිකරණය ගැන. ඒක හරි භයානකයි. ඒකට හැංගි හැංගි මොහොත් කරන්න බෑ. ඒකට පුළුවන් ද පගාවක් දීලා එම් බේරෙන්න. ඒකේ ෆයිල් එකක් යට ගහන්න බැරි වේද? නැවේ අපි අහලා තියෙන්නේ ඉතින් අපි අහලා තියෙන විතරයි අපේ ෆයිල් යට ගහලා නැහැ. මොකද හේතුව අපේ ෆයිල් ගිහිල්ලා නැහැ නේ උසාවිය වලට. නැත්නම් අපි අහලා තියෙනවා නේද මේ ෆයිල් යට ගහනවා අර මේවා එහෙම කියලා අපි අහලා තියෙනවා. මේ ෆයිල් යට ගැහුව අන්තිමට ෆයිල් එකක් නැහැ. ඉතින් අන්තිම නඩු ගහන එක නැහැ ඉතින් ෆයිල් එක නැහැ නේ. නඩුවක් නැහැ. එහෙම වෙනවා කියලා. හරි කෝටියකට දෙහිකට ෆයිල් එකක් අයින් වුණා. හරි. දැන් ෆයිල් එකක් අයින් වෙනකොට පින්වතුනි අයින් වෙන්න කලින් ධර්මාධිකරණයේ තිබ්බ එක චෝදනාවයි. මොකද්ද? මිනි මෙරුම් චෝදනාව. ෆයිල් එක අයින් වෙලා අවුරුදු 5ක් තව ජීවත් වුණා. දැන් ධර්මාධිකරණයේ තියෙනවා කොච්චරද? චෝදනා දෙකක්. එකක් මිනි මෙරුම. අනිත් එක වංචා කිරීම. ධර්මාධිකරණයෙන් බොරු කරන්න බෑ. එහෙනම් අපි හැමෝම පින්විතනේ පොදි ඔය ධර්මාධිකරණයට අඩංගු වෙලා ඉන්නේ. චේතනාව නැගීච්ච ගමන් චෝදනාව කියන්නේ ධර්මාධිකරණයට යනවා. චූදිතයක් විදිහට ධර්මාධිකරණ ඉදිරියේ පෙනී හිටින්න වෙනවා ඔබට. චේතනාව නැගුණාම හරි. විඳවන්න වෙනවා. ඕකව විනාශ කරන්න ඕනේ කියලා හිතෙනවා කාට හරි. විනාශ කරන්නේ නැහැ. නමුත් තරහ චිත්තේ නැගුණා. ඒ කියන්නේ දස කුසලේ හිතින් වෙන තුනක් තියෙනවනේ. මොනවාද? ලෝභ, ද්වේෂ, මෝහ. හිතින් වෙන එක සිද්ධ වුණා. හැබැයි විනාශ කළේ නැති නිසා ප්‍රාණඝාතේ ඒක උනේ නැහැ. නවතර විනාශ කරන්න ඕනේ කියන ද්වේෂ චිත්තය එනකොටම ධර්මාධිකරණයට ගියා චෝදනාව. දැන් ඔබ ධර්මාධිකරණේ චූදිතේ. විසඳන වෙලාවේදී හම්බ වෙයි. ඉතින් කියනවා අනේ බලන්නකෝ ස්වාමින් වහන්සේ මම මේ අනේ යන තැන මිනිස්සු මට බයිනෝ. මම මේ අනේ යන තැන මයි කකුල් හැපෙනවා හැමතැනම. මා වැටෙනවා. දැන් හතර පාරක් වැන්න මේ සතියේට. මේ පොඩි පොඩි මොනවා හරි වෙනවා. මේ දෙයිය බුදුන් අදහගෙන ඉන්න මටමනේ මේවා වෙන්නේ. මට එහෙම පුළුවන් නම් ධර්මාධිකරණේ මොකද්ද ඒකට කියන්නේ? අර පොලිසියෙන් ලියන පොතම ගන්න ඉන්ක්වයරිලියන් වේ ෆැමිලි පොතේ ධර්මාධිකරණයේ ෆැමිලි පොත පෙන්වන්න පුළුවන් නම් මේ තියෙන්නේ දෙයිය උදුන් අදාගෙන ඉන්න කෙනාගේ හැටි සංසාර කරපුවා ඔක්කොම තියෙනවා පෙන්. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ පෘථිවි තලයේ අයිති කාටද එතකොට? රාජසිංහ රජුරවන්ටද? නෑ, ඒක සම්මතෙන් ගත්තේ. රාජසිංහ රජුරවන්ට මේ පෘථිවිය අයිති නෑ. මේ පෘථිවිය අයිති හැමෝටම. මේ පෘථිවිය හැමෝටම අයිති එකක් නා. මේ පෘථිවියේ තියෙන තඹ කාටද අයිති? හැමෝටම. යකඩ කාටද අයිති? කාටද අයිති? පිත්තල කාටද අයිති? කාටද අයිති? ඔය රත්තරන් කාටද අයිති? කාටද අයිති? හැමෝටම. ඔය කරාබු දෙක කාගේද? ඈ? හැමෝගේම. දැන් පැනලා කඩා ගන්නද දන්නේ? ඔය ඔක්කොම හැමෝටම අයිති දේවල්. හැමෝටම අයිති දෙයකට දැඩි ලෝභයක් හටගෙන නෙමෙයිද? ඕක මගේ කියන්නේ. ඔන්න ඔය ලෝභ චිත්තය නිසා සත්වයා සතර පායට යන්නේ. පුළුවන් නම් බොරුයි කියලා බෙන්න. තථාගතයන් වහන්සේ ලෝක සත්වයා කෙරේ පුදුම අනුකම්පාවකින් පිංගසනේ. ඕක කරන්න එපා කියලා ශික්ෂාපදයක් පැනෙව්වා. ලෝක සත්වයාගේ කරුමෙට දැන උගත් පඬිවරු ඒ සත්බස බැහැර කළා. තමන්ට ගැළපෙන ඒවා ඒකට දාගෙන ඒ ශික්ෂාපදය බල රහිත කළා. ඒකට වෙන අර්ථයක් දීලා ඒකේ බලය නැති කළා. සීහලයා ඔය ශික්ෂාපදේ හොඳට රැක්කා. මට කියන්න, පන්සලේ හාමුදුරුවන්ට කියන්නේ අපේ හාමුදුරුව කියලාද මගේ හාමුදුරුව කියලාද? ගෙදර තාත්තට කියන්නේ අපේ තාත්තා කියලාද මගේ තාත්තා කියලාද? අපේ අම්මා කියලාට මගේ අම්මා කියලාද? අපේ ළිඳ කියලාද මගේ ළිඳ කියලාද? අපේ ගෙදර කියලාද මගේ ගෙදර කියලාද? දැන් ඔය අපේ කියන කතාවක් නෙමෙයිද අපේ සමාජයේ එදා ඉඳලා එන්නේ? මගේ නෝනා කියන්නෙත් නැහැ. කියන්නේ මොකක් කියලාද? අපේ නෝනා කියලා. නෝනා කාටද අයිති? විහිළුවක් නෙමෙයි කියන්නේ. විහිළුවක් නෙමෙයි කියන්නේ. නෝනා කාටද අයිති? හැමෝටම. මහත්තයා කාටද අයිති? දරුවා කාටද අයිති? හැමෝටම. බුදුහාමුදුරුවෝ කාටද අයිති? හැමෝටම. ඒකට hina යන්නේ නැනේ. එනේද වැඩේ? ජේසුස් වහන්සේ කාටද අයිති? ප්‍රොෆට් මොහමඩ් කාටද අයිති? හැමෝටම. විසුදෙයිය කාටද අයිති? හැමෝටම. ක්‍රිෂ්ණමූර්ති කාටද අයිති? හැමෝටම. ඔබේ ගෙදර බල්ලා කාටද අයිති? හැමෝටම. බින්ගත හැමෝටම අයිති දෙයකට තමන්ට ඇතිවෙච්ච මහ පීඩාකාරී තත්ත්වයෙන් නිසා ඒ පීඩාකාරී තත්ත්වයෙන් නිදහස් වෙන්න මේක කාමවස්තුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතාගන්න. මොකද කරේ මේ ලෝක සත්‍යය පිංගතනි? ඒක මගේ කරගත්තා. ඒක මගේ කියලා ග්‍රහණයට ගත්තා. ඒක කවුරු හරි ගන්න එනකොට එන්නේ හැම පාමල මේක මගේ කිව්වා. ඊට පස්සේ මිනිස්සු රණ්ඩු වෙන නිසා රෝමලන්දේසි නීතියෙන් හරි ගමන් නැහැ ක්‍රමයක් හැදුවා. රණ්ඩු වෙන්න එපා. උඹ මේකේ මුක්තියේ හිටියන්නේ කොච්චර කාලෙ හිටියාද? 10කට වැඩි හිටියනම් උඹේ. දැන් කොටු ගහ ගනින් කෝක. දැන් කවුරු හරි ආවොත් අන්න තියෙනවා කැමිලි කරන්න ඕනේ තැන. පොලිසියක් තියෙනවා. ඊළඟ කැමිලි කරපන්. ඒකෙන් උසාවියට දායි. උසාවියෙන් මේ නඩු තීන්දුව එයි. මොකද මේ නීතිය ක්‍රියාත්මක කරන නීතිය ගැන දන්න පිරිස එතන ඉන්නේ. ඒ අය අධිකරණයෙන් මේක විසඳලා ඔබට සාධාරණයක් කරයි. ඔන්න ඔය ක්‍රමයේ දැන් තියෙන්නේ. එහෙනම් ඔය මගේ කියාගෙන ඔය හතර කොන වට ගහගෙන ඉන්නේ කාගේකද ඔය? ලෝක සත්‍යයගේ එක. අපේ එක. ලෝක සත්‍යයගේ එක ඔය. එහෙනම් පින්වතුනි, පිත්තලයිති ලෝක සත්‍යයට නම්, හෙප්පු අයිති කාටද? ලෝක සත්‍යයට. ලෝක සත්‍යයට අයිති හෙප්පුවට. තමන්ව පීඩාවෙන් නිදහස් කරයි කියලා හිතාගෙන ඒකට බැඳුනහම දැඩි ලෝභකමක් හදාගත්තාම අන්‍යය වෙනුවෙන් ලෝකෙට පහළ වෙච්ච දෙයක් සැඩපරුසකමින් තමන්ගේ ග්‍රහණයට ගත්තද නැද්ද? ඒක පවද්ද නැද්ද? ඔබ පිළිගන්නව නම් හරි. ඉතින් හාමුදුරනේ ඒක පවක් කියලා දැන් ඔබ වහන්සේ කියන්නේ මේ ඔක්කොම දැන් අනිත් අයට දෙන්න කියලාද? ඒකද මේ කියන්නේ? නෑ. පිළිගන්නේ සම්මත නීතියට ගරු කළ ඔහේ ඉන්න ඔබ පරමාර්ථ වශයෙන් අවබෝධයෙන් ඉන්න. ඔය එකකටවත් මගේ කියන්න යන්න එපා. සීහෙලත්තේ අවදි කරගමු. යන් අපි සීහෙල ගොඩට මේ. සීහෙලය බොහොම මොකද අරිහතුන් වහන්සේ වැසුරු කළේ පිංගත. දීපදුරක් වනා ගන්න විදිහක් නැති වුණා. ඒ තරමට අරිහතුන් වහන්සේ වැඩ හිටියා. ඒ උත්තරීතර අරිහතුන් වහන්සේලාගේ ඇසුරේ හිටියේ සීහෙලය. ඒ අරිහතුන් වහන්සේ තමයි කිව්වේ, "ඕකට මගේ මගේ කියන්න යන්න එපා. ඕකට අපේ කියපන්" කියලා. හාමුදුරුව කතා කරන්නේ අපේ මහත්වයෝ කියලා. අපේ පුතේ මෙහෙ ඉන්නකෝ කියලා කතා කරා. පුරුදු කළා සමාජයේ එතනට. ඔකට මගේ මගේ කියන්න එපා. රෝම දන්දේසි නීතියෙන් මගේ. නමුත් මේක අපේ. ඔන්න ඔය තැන ඉඳගෙන කටයුතු කරන්න. ඔය ගෙදර ඔබ ඔබගේ ගෙදර ඔබගේ කියලාද කියන්න ඕනේ? නෑ. අපි ඉන්න ගෙදර. ඉතින් ඔබ කියන්න පුළුවන් නේද මේක? විශේෂයෙන් ඔබට පුළුවන් නේ. මොකද හේතුව ඔබ මේ ධහමේ ඉන්න පිරිසක්. කවුද ඇවිත් මේකේ කාගෙන? මේ අපි ඉන්න ගෙදර. මේ අපි ඉන්න ගෙදර. මම මේ හැංගීමට එන්නේ නෑ පිටින් මේක ඔබේ කියලා. මේ අපි ඉන්න ගෙදර. දැන් මේ පන්සල මොකක්ද? මේ අපි වැඩේ ඉන්න පන්සල. මේක අපේ පන්සල. ගමේ තියෙන්නේ මොකද්ද? අපේ පන්සල. මේ එක බින් අඟලක්වත් මගේ කරගත්තොත් ඊනවස් මොකද වෙන්නේ? ධර්මාධිකරණයෙන් හම් වෙනවා. උඹේ වෙන්නේ කොහොමද කියලා අහන්නේ ධර්මාධිකරණය. දැන් කාටද සැකයක් තියෙනවා නම් ආපහු සැරයක් ගිහිල්ලා බලන්න පස්සට. කවුද මේ බින් කඩක් කියලා දුන්නේ ඔබට කියලා? රජුරවන්ට අයිති නෑ. එහෙනම් කවුද ලියලා දුන්නේ? කවුරුද ලියලා දුන්නේ? එහෙනම් ලෝක සත්‍යයට අයිති දේවල් වලට තණ්හා කරන්න ගියාම තණ්හා කරනවා. ඒකයි කිව්වා අර තණ්හාව කියන වචනේ එතනට ගන්න එපා කියලා. මොකද තණ්හාව කියන එක තව එහාට තියෙනවා. ලෝභකම ඉවර වුණත් තණ්හාව තව තියෙනවා. ඒ තණ්හාව කියන එක රාග පැත්තට නැඹුරුයි. ඒ රාග කියන්නේ ලෝභකමට වඩා තව එහා ගිය එකක්. සැරිසැරීම අග්‍ර කරගත් එකක් නේ ඒක. ලෝභකම කියන්නේ පාපය. අනාගාමි ඵලයෙන් එහාට ලෝභකම නැහැ. අනාගාමි ඵලයෙන් මෙහෙට තමයි ලෝභකම තියෙන්නේ. මොකද අනාගාමි ඵලයෙන් මෙහෙට ඉන්නේ කාම ලෝකේ. අකුසලයේ කියන එක කාම ලෝකෙට අයිති එකක්. රූප ලෝකෙක අකුසලයේ කියන එකක් නැහැ. එහෙමනම් පින්වතනි මේ කාම ලෝකයට ඇවිත් අකුසලය ඒවත් මේ කියන ලෝභ ද්වේෂ කොටස මෝහ කොටස යන පරිසං වෙනවා. ඔබ පාපයක් කරද්දී පාපේ දන්නේ නැත්නම් එහෙම ඒක පාපයක් කියලා දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒක මෝහ කොටසට අයිති. ඉතින් මෝහ කොටසට අයිති වුණහම ඉතින් ඒකෙන් පාපයක් සිද්ධ වෙනවා. දැන් හිතමු මහා සංඝයාට පූජාවක් කරන්න එනවා. එනකොට ඔය මොකෙක් හරි අසත්පුරුෂයෙක් කියනවා. ඔය එනයි යන්න එපා. නෑ මෙහෙට එහෙම කියන්නේ. ඔය මහායාන යන්න එපා. කියපු තම්පරේට මක් එනවද? මිත්‍යා දෘෂ්ටි කොටසට අහු වෙනවා. ඊට පස්සේ හිතේ ද්වේෂයක් සහිතව කියපු නිසා ද්වේෂ කොටසටත් අහු වෙනවා. ඒකයි වෙන්නේ. ඔය අනිත් මිනිස්සුන්ට දොස් නගනග යන තිරිස කියන්නේ නූතනේ මක්කලී ගෝසාලලා කිව එක නිසා. අහිංසක මිනිස්සුන් නිකං සතර ෆයිටර් අයිය. මේ ඒ කාලේම දන්නේ ඔය අනේ පාරක් අයිනේ ආප්පයක් විගුණගෙන ඉන්නවා. නැත්නම් පොඩි ලෑලි කැල්ලක් දාගෙන රඹුටන් ටිකක් හොයාගෙන ඕක විකුණගෙන ඉන්නවා. ඉතින් ඔබ එනවා. එනකොට අහනවා මේ අර ආරාමයක් තියෙන්නේ. ඒක තව දුරද? ආ මහායානේ. ඌ යන්න එපා මහායානේ. ඒ ප්‍රචාරයේ අරපු මිනිස්සු හොඳටම දන්නවා පින්වතුනි අපි සියම් නිකායේ මල්වතු පාර්ශවයේ භික්ෂුන් වහන්සේලා කියලා. සියම් නිකායේ නෑනේ, සියම් නිකායේ මල්වතු පාර්ශවයේ නෑනේ මේ මහායාන පාර්ශවය. අපි හොඳටම දන්නවා මේ පිරිස පින්. නමුත් ප්‍රචාරයේ ඇරියා මේකට මිනිස්සු වෙන එක නතර කරන්න. මේ ඉස්සර වෙච්ච එක තාමත් ওই ගංගොල්ල පොඩ පොඩ ඇති ඒවා. ඉතින් නිකම්ම හිතලා බලන්න පින්සන. අර රමුටන් ගෙඩියක් විගුණගෙන යන්තම් ජීවිකාව ගත කළේ. ඒකත් රමුටන් ගෙඩිය එළියට දාගත්තේ මොකක් හින්දාද? ඔබ අර ලොකු වාහන වල එන නිසා. ඒ ලොකු වාහන වල මිනිස්සු එනවා දැකගෙන රමුටන් වලට එහෙම කැමති කියලා හිතනවනේ. මොකද රවුන් බදායි රමුටන් නැහනේ. ආත්ත ගෙඩියක් රමුටන් ගෙඩි ටිකක් ඔය කෙසෙල් ලැබරිය කොහොම ඉදින් තියාගෙන අහිංසක මිනිස්සු කමක් නැහැ එහෙම කරගත්තට. නමුතර අසත්පුරුෂය ඇවිදලා මොකද්ද කළේ? දැම්ම පින්වතුනි අර කිනි ගෙඩි ඔළුවට. ඒ කිනි ගෙඩි ඔළුවට දාලා තාමත් මේ අහිංසක මිනිස්සු ওই විදිහට දසකුසලේ කරගන්නවා. ඒකයි කියන්නේ පින්වතුනි. නූතනේ මක්කලි ගෝසාලලා කියලා. සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට නිගා කරවනවා. නිකං අපරාධ සතර අපායට අරයි යන අහිංසක මිනිසුන්. දැන් ඔබ හිතලා බලන්න එහෙනම් පින්වතුනි. ඔබගේ සම්පත්තු දෙක කාගේද? කාගේද? හැමෝගෙම. සම්පත්තු දෙක නාස වුණොත් මොකද වෙන්නේ? එන්න වෙනවා. ඔය කැඩෙන්නේ කීවෙනි ශික්ෂාපදයේද? පංච ශික්ෂාවට ඔක අඩංගු කරලා තිබුණේ පින්වතුනි. ඒක අඩංගු කරලා තිබෙච්ච නිසා තමයි ඔය අපේ කියන වචනේ සීහලයා පාවිච්චි කළේ මගේ කියන එක පාවිච්චි කරන්නේ නැතුව. මොකද සීහලයාට ලොකු ප්‍රශ්නයක් තිබුණා පංචශීල ප්‍රතිපදාව කැඩේ කියලා. සීහලයා කියන්නේ පංචශීල ප්‍රතිපදාව හොඳ ආකාරම රැකගෙන හිටපු පිරිසක්. යමක් කරන්න කලින් පිනක් කරලා ඉන්න ඕනේ කියන මංගල කාරණාව හොඳට ඔළුවේ තියන් හිටව පිරිසක්. ඒකයි පින්වතුනි කුඹරට බහැලා කුඹර කොටන්න කලින් තුන් පාරක් වැන්දේ අද ගොන්තඩි හිටන් ඉන්නේ. උදැල්ලට වඳිනවා කියලානේ. උදැල්ලට නෙමෙයි, තෙරුවන් වන්දනා කළා. අදටත් ගැපලක් කපන්න කලින් ඒටි ඉස්සෙල්ලා දවසේ මල්ලෙහන් ටිකක් එහෙම හදලා සතරරන් දෙවියන්ටත් පහන් ටිකක් පත්තු කරලා නේද? පිරිත් ටිකක් එහෙම එතන කියලා කවුරු හරි ගමේ ඉන්න උපාසක මහත්යෙක් නැත්නම් හාමුදුරන් වහන්සේ නමක් හරි වඩම්මගෙන ඒ කටයුතු කරන සිරිතක් තියෙනවා. විවාහ උත්සවයේ කිදුනත් එහෙම කරනවා. ඒ නෂ්ඨාවශේෂ දරුණු කට්ටලි මහතුරු හුණියමක් කරන්නත් කලින් මක් කරනවා. සුදුසු නෑ තමයි. සුදුසු නෑ කියන්නේ හුණියම කරන්න සුදුසු නෑ. මම කියන්නේ සුදුසු නැත්නම් හුණියම කරන්නද? හුණියම කරන්න කලින් බුදු පහන දෙන එකද? දැන් බලන්න මේ මොට්ට මිනිස්සු කියන්නේ මොකද්ද? ඕකයිද හුණියම් කරනවනේ? හුණියම් කරන්නේ එන්නේ ওই බුදු පහන දීපෙ. වැඩක් තියෙනවද ඕක? හරිද කියන එක? සුදුසු නැත්නම් හුණියම කරන එකද බුදු පහන දෙන එකද? හුණියම කරන එක තියෙන. හුණියම කරන්න කලින් බුදු පහන දෙන එක කොච්චර වටිනවද? එතකොට ඒක බල අඩු වෙන්නේ කරන්නේ ඇයි? මාත්‍රයක් හරි බුදු ගුණේ හිතට නැගුණා නම් එහෙම. පවුලම විනාශ කරන්න ගිය එකෙන් ගෙදර මහමිනියා විතරක් විනාශ කරලා නිකන් ඉන්නවා. මේ හොඳක් නෙමෙයිද උනේ? එහෙම ක්‍රමයක් ආවේ බෙන්ගතට. ඒකයි ඔබට කියන්නේ මේ සීහල ජාතියත් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. මේ ගමන යන්න අපිට. සීහලයා නැවත උප්පද්ද ගන්න වෙනවා. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කරමු හැමෝම එකතු වෙලා. මේ සීහෙල කමට පණ දෙන්න. එනම් පස්වෙනි ශික්ෂාපදයේ පින්වතුනි පුදුම විදිහට ආරක්ෂා කරන්න හැදුවා. දැන් ඔබ කියන්නේ දැන් අපිත් ආරක්ෂා කරනවනේ හාමුදුරනේ පස්සේ ස්ථාපදී. ඇයි? කාන්තාව වශයෙන් අපි නම් ඉතින් ඒ අතින් ඉස්සරහින් ඉන්නවා කියන. නම් තථාගත දේශනාවට අනුව නම් පස්වෙනි ශික්ෂාපදේ වැඩිපුරම කැඩෙන කාගෙන්ද? කාන්තාවගේ. දැන් බලන්න. ඈ? කියයි දැන්. අපි අරක බොන්නෙත් නැහැ, කතිප බොන්නෙත් නැහැ, ගංජ බොන්නෙත් නැහැ. කුඩු ගහන්නෙත් නැහැ. අපි කාන්තාවනේ හාමුදුරනේ කියයි. ඒක තමයි තේරෙන්නේ. ඒ ශික්ෂාපදේ ඒ තරමට බාල කරගත්තාට පස්සේ දැන් ඉතින් හරි. ඇයි? පන්තිල් සුරකින්න සමාජයක්. පන්තිල් සුරකින්න සමාජයෙන් මල පෙරේතය බිහි වෙන්න පුළුවන්ද? ඔබ ආද එනකොට හන්දියක දාලා තිබ්බේ නැද්ද? මොකක් හරි ඔය පෙරේත සතුවා. ඇද්ද කරගෙන ආව නම් දකින්නේ නැති. හන්දියක් හන්දියක් ගන්න තුම්මන් හන්දියක් තුම්මන් හන්දියක් ගන්න පෙරේත තටු. දෙයියවල්ලලද? පන්තිල් සුරකින්න සමාජයේ හන්දියක් හන්දියක් ගන්න තියෙන්න පුළුවන් පෙරේත තටු. මොකද ඔය අද්දව 500කට එහා පැත්තේ මැරිච්ච මුත්තාව නෙමෙයි නේ? මේ සතියේ කලින් මැරිච්ච මේ අද මැරිච්ච එක. හෙට වල දානවා. වල දාලි වුණාට පස්සේ පුතාට වැහෙනවා. දුවට වැහෙනවා. තමන්න පුතා දුව මිනිය උස්සයි යන්නෙත් මක්කෙලාද? වැහිලා. එතකොට ඌගේම මිනිය ඌම හරදීයන් යනවා. එහෙම යුගයක් මේ. එනම් තංගෙදි පංචශීලයේ සුරකින්නේ නැහැ. නමුත් අරකු බොන්නේ නැහැ. එහෙනම් ඒක නෙමෙයි පින්වතුනි ඔය කියන්නේ. ඔය අරකු සිගරට් වාදී වශයෙන් ඔය තියෙන මද්රවි වලට වඩා මහ බරපතල එකක් තියෙනවා. අරකු සිගරට් බිව්වයි කියලා පින්වතුනි. අම් මෙහෙම ඉදන්. ඔබගේ තාත්තා ඉන්නවා. කට ගොන්න බොනවා. හැබැයි කාටවත් කරදරයක් නැහැ. වචනයක් කාටවත් කියන්නේ නැහැ. බී ගත්තට පස්සේ තමයි හොඳම තාත්තා. සල්ලි ඉල්ලුවාම දෙනවා. ප්‍රශ්න කරන්නේත් නැහැ. ඒ ඇවිදලෝ ගෙදර සාලේ වැද්දි වැටෙනවා. ඊට පස්සේ දෙහි බෑයක් උලලා යන්නම් කන්න පොඩ්ඩක් දීලා ඇඳට දානවා. කිසි කරදරයක් නැහැ රෑ එළිනකන් තාත්තගේ. වැඩි මුණොත් ඔය හන්දියෙන් පොඩ්ඩක් එනකොට කානුවක වැහැලා ඉන්නවා, ආරංචි එනවා, ඊට පස්සේ ගිහිල්ලා අරන් එනවා. කාටවත් කරදරයක් නැහැ. ඉතියාගෙන් කාටවත් කරදරයක් නැත්තම්. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ අභිවය කියලා. නමුත් එයාවත් අහුවෙන ඔය ගොඩට. මොකකින්දද? දීපෙහින්දද? නෑ තේගතනේ. මත් බවට ආස කරපු නිසා. එයාවත් පස්වෙනි ශික්ෂාපදයට අහුවෙනවා. දීපෙහින්ද නෙමෙයි. මොකකින්දද? මත් භාවයට ආස කරපු නිසා. ඒක නිසා පින්වතුනි සුගතියක ඉපදුනත් මන්දබුද්ධික වෙලා තමයි උපදින්නේ. මොකද එයා මත් වෙලා ඉන්න කැමති. ඒ කියන්නේ එයාට ලෝකේ හරි හැටි වැටහෙන්නේ නැති ස්වභාවයකට එයා කැමති. හොඳට බලන්න නේද? නිකම් මන්දබුද්ධිකයි හැදෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ආර්ය උපවාද. ඒකයි ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් ඒ ඇයට හිතට අත තියලා ආශිර්වාද කරන්න. මොකද එච්චරයි අපිට ඒ ඇයට දෙන්න පුළුවන්. එයාට දහම දෙන්න බෑ. ඉක්මනින් ඔතනින් මිදලා දිහේතුක ත්‍රිහේතුක ප්‍රතිසන්දි ලබන්න කියලා ආශිර්වාද කරන්න. ආර්ය උපවාද සියල්ල කමා වෙන්න කියලා. ඉතින් අහිංසක දරුවෝ ඔවට වා කියන්න ඕනේ නැහැ සිංහසින්නේ. ගියත් බැවේ තිබිච්ච මෝඩකම්. සිහියෙන් ඉන්න වෙලාවේ කරගත්ත ගොන්තලිකම්. දැන් දුක් විඳිනවා. බලන්න මන්ද බුද්ධික එක්කෙනාගේ ස්වභාවය යාට මේ ලෝකේ හරි හැටි වැටෙන්නේ. එයා මත් වෙච්ච කෙනා වගේ තමයි. මොකද අර යා මත් බවට තමයි ප්‍රිය කර කර හිටියේ. ඒකෙන්ද ඔය අරක්කු කසීප බීර වැනි වැනි යන ෆිරිස්. දැම්ම මාව නම් ඔලුට අත තියන්න තිබ්බා. හොඳට මතක තියාගන්න. ඔබ මත් බවට ආස කරනවා නම් ඔබ සුගතියට ආවත් සුගතියට එනවා කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. සුගතියට ආවත් මන්දබුද්ධිකයි. අන්න ඒ ක්‍රමයට ඒක වැටෙනවා පස්වෙනි ශික්ෂාපදයට. නැත්නම් හෙප්පුවට ආසා කිරීම කියන එක මොන ශික්ෂාපදයටද වැටෙන්නේ? මොන ශික්ෂාපදයටද? පස්වෙනි ශික්ෂාපදයට අහුවෙනවා පින්කෙතේ. පොඩි දරුවෙක් කියනවා පෑනට හරි ආසයි. අනේ හාමුදුරනේ එහෙම කියන්න එපා, ඉතින් පොඩි උන් ආසයි නේන්න. ධර්මාධිකරණයේ පොඩි උන්ට වෙන පොතක් නැහැ. ඔක්කොම ලියන්නේ එකම පොතේ. ඒකයි කියන්නේ ඔය කිරිසප්පයව අමාරුවේ දාන්න එපා කියලා. පුංචි කාලේ ඉඳලම ඔය දරුවට යහපත කරලා දෙන්න කියලා. පුංචි කාලේ ඉඳලම දරුවට යහගුණේ උගන්වන්න කියලා. ගණිතේ, ඉංග්‍රීසි, සිංහල පස්සේ උගන්වන්න. ඉස්සෙල්ලෝ ඒ දරුවන්ට කාටවත් හිංගි හිංසා කරන්න නැතුව ඉන්න උගන්වන්න. දැම්මම මගේ මගේ කියන්න දෙන්න එපා. මේක මගේ පැන්සල කියනකොට දරුවට කියලා දෙන පුතේ නෑ නෑ නෑ. මේක මගේ නෙමෙයි පුතේ, මේක අපේ. මේක අයියටත් ලියන්න පුළුවන් එකක් නේ. මේ ගෙදර හැම එකක්ම අයිති අපි හැමෝටම නේ. ඒ මට්ටමින් හරි කියලා දෙන්න. එතකොට මේක තාත්තට ලියන්න දෙන්නේ නැද්ද? අහන්න. අම්මිට ලියන්න දෙන්නේ නැද්ද? අහන්න. දෙනවනේ. එහෙනම් මේක අපි හැමෝටම අයිතිනේ. ඔය මට්ටමින් කියලා දෙන්න පින්දෙනේ පුංචි දරුවට. ඒකුම් පුංචිනේ කියලා අතහැරලා දාන්න එපා. මොකද හේතුව? පුංචි එක ගැව්වහම පින්දෙනේ කරපොත්තට. මොකද වෙන්නේ? පව් සිද්ධ වෙන්නේ නැද්ද? වෙනවා. ඉතින් ආඳුරනේ පුංචි එකා දන්නේ නැහනේ පව් කියලා. එහෙනම් දැන් උදේ දේශනාව ඇහුවේ නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න මේ විදිහට. දැන් බලන්න හැරෙන්නවත් පුළුවන්ද කියලා. අපිට මේ ගමන යනකම් මෙරිලා ඉන්න පුළුවන්. සීහලයේ විදිහට ඉන්න. එතකොට හරි. පොඩි දරුවන් ඉඳලා පුරුදු කරන්න. ඔබත් පුරුදු කරන්න. මේ අපේ වාහනේ. මේ අපි යන්නේ වාහනේ. ඇයි පින් වාහනේ හදලා තියෙන යකඩ ඔබට අයිතිද? ඔය ඇන මුරිච්ච එක ඔක්කොම යකඩ අයිතිද ඔබට? ප්ලාස්ටික් ඔබට අයිතිද? ප්ලාස්ටික් කොහෙන්ද ගන්නෙ? හ? අපෝච්චා ගෙන දුන්නද ප්ලාස්ටික්? කොහෙන්ද ප්ලාස්ටික් ගන්නෙ? බොරතෙල්. ප්ලාස්ටික් හදන්නේ බොරතෙල් වලින් පිටත. බොරතෙල් කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. මහ පොළොව කාටද අයිති? හැමෝටම. ඒකයි. හැබැයි මේ ලංකාව කාටද අයිති? ශ්‍රී ලංකා සමාජවාදී මොකද ඒකේ ජනරජයට. ඒකටනේ අයිති. ඒ කවුරුද කියන්නේ ඒක? ඒක කියන්නේ ලෝක මොකක් හරි එකෙන්. ධර්මාධිකරණේ නෙමෙයි. ඉතින් ඒක නිසා ඉතින් ජනරජය මේක පාවිච්චි මේක පාලනය කරයි, ජනරජය මේක තියාගෙන යයි, අනිත් රටකින් ආවොත් යුද්ධ කරයි, මරාගනි. ඉතින් ඒක ඒක ලෝකේ එකක්නේ. අපිට ඒක අදාළ නැහැ. නමුත් අපි මේ කතා කරන්නේ පරමාර්ථ වශයෙන් තියෙන එකක්නේ. ඉන්දියාව කාටද අයිති? හැමෝටම. දැන් කවුරුන් කියන කවුරු යවුවත් එහෙම ඉතින් ඉන්දියාව හැමෝටම අයිති නම් ගිහිල්ලා කියමුකෝ බලන්න අපිටත් අයිති දීයන් කියලා දෙයිද බලන්න. දෙන්නේ නැහැ තමයි. ඇයි? සම්මතෙන් ඉන්දියාව කාටද අයිති? ඉන්දියානු රජයට. සම්මතෙන්. මට කියන්න, ආභස්තරින් බ්‍රහ්මයා මෙහි බහින වෙලාවේ ඉන්දියාව කොහෙද තිබ්බේ? අනේ දොර උත්තරේ එනවා නේද එහෙම එකට. ඒක නිසා අපි නේද ඔබගේ ඉඩම් කඩම් කාටවත් දීලා දෙන්න නෙමෙයි මේ කියන්නේ. මේ ඔබට කියන්නේ ඔබ වචන පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න. හෙප්පුවට තණ්හාවෙන් මැරිච්ච එකා මල පෙරේතයා වෙලා හෙප්පුව ගාවට එනවනම් දරුවට තණ්හාවෙන් මැරෙන අම්මල තාත්තලා ගැන මොන කතාවද? ඔබ වැඩිපුර ආදරේ හෙප්පුවටද දරුවටද? ඇත්ත කියන්න. ඈ? දරුවට. එහෙනම් ඔබ වැඩිපුර පෙරේතේ කරන්නේ හෙප්පුවද දරුවද තණ්හාවද? දරුවට එහෙම කියන්න එපා එක එකවා. ඔය දැන් ඔබේ දරුවා ඉස්සරහට අපේ දරුවෝ. ඔය ඔබ කොහොම කිව්වත් බලන්නකෝ නැද්ද කියලා. ඔබ මලසිරිත එක් කරන්නේ තණ්හාවෙන්. ඒක නිසා මහා භයානක ආයුධයක් ඔය තණ්හාවෙන්. කිසිම දෙයකට මගේ කියාගෙන යන්න එපා. එකක් තමයි ඔය අමනුෂ බලපෑම් වෙන ප්‍රධාන හේතුවක් ඕක. ඇයි? ලින හැරුවේ කවුද? අප්පොච්චගේ මුත්තා. මේ ලින කාගේද කියන දේ හැමම ගෙදරයි කියන්නේ කොහොමද? මේ මගේ ලින. මගේ ලින්දේ වතුර බොන්නේ මොකෝ? කියලා අහනවා. අහනකොට අර මුත්තා පැත්තක ඉඳලා කියන්නේ මොකද්ද? ඉතින් ඌරුජුවල්. ඇයි? මුත්තානේ ලින්ද කැප්පේ. මෙයා කියනවා එයාගේලු. ඔකයි. දැන් ඔය නෝනාගේ ඉස්සලාත් බැවේ මහත්යකෝ. ඔබ බඳලා ඉන්න නෝනාගේ ඉස්සලාත් බැවේ මහත්යකෝ. එයාත් ඉන්නවා පැත්තක. ඒටි ඉස්සලාත් බැවේ එක්කෙනාකෝ. එයාත් ඉන්නවා පැත්තක. ඒකයි මේ දේ. මේක අර මහ ගෙදර වගේ. දැන් මහත්යා බඳලා හිටපු එක්කෙනාකෝ. ගියත් බැවේ. එයාත් ඉන්නවා පැත්තක. ඒක නිසා කෝකටත් හොඳයි මේ අපේ මහත්තයා අපේ නෝන කියද්දි. මොකද ඒතර අරගොල්ල මුහු කියන්නේ නැහැ. කමන්නේ මුගේ කියලා එන්නේ නැනේ අපේ. හා කරඩස දාගෙන ඉඳී. නමුත් ඔක මගේ කියන්න ගත්තොත් එහෙම කරඩස දාලා බෙල්ල මිරිකයි. ප්‍රශ්න. ඔබ දන්නේ මේ සසරේ ස්වභාවයෙන්. සංසාරේ කියන්නේ පුදුම ජෝක් එකක්. මේ සමාජයට අද කසාද බඳින ඉන්නේ මේට අවුරුදු 5 කට කලින් අම්මව. සංසාරේ තරම් ජෝක් එකක් තවත් තියෙනවද? මේ ඔතනින් යන්න මං කියන්න ඕනේ නේද? අපි වෙයි දෙන්නේ නැද්ද? නැත්තම් ඔය කසාද බඳින ඉන්නේ මේ ඉස්සෙල්ලාත් බැවෙට ඉස්සෙල්ලාත් බැවෙ දුවව. ඔතෙන් දරුවෙක් එහෙම ඉන්නේ ඒ දුවට. මම පේනවද මේ සසර කියන්නේ මොන තරම් තුච්ච නින්දිත දෙයක්ද කියලා. තවත් මේක උල උලා යන්න ඕනේද? ඔය කාමේ ටිකක් අඩු කරගන්න එහෙම ඕන නම් ඔය සිතුවිල්ලට ඇවිල්ලා බලන්න. මම වැඩිය මම ඔක කියන්නේ මොකද හේතුව? ඊට පස්සේ නිකන් දහම ගන්නවා නම් උඹ කිව්ව හැකි. දැන් හාමුදුරන් වහන්සේලාට එහෙම කිව්ව හැකි. කවුරුනි හාමුදුරන් වහන්සේ නමක් එහෙම ඇවිල්ලාද මට පොඩ්ඩක් හිතර එහෙම කාමේ වගේ එනවා කියලා. ඕක කිව්ව හැකිනේ. මොකද හේතුව මග වඩනවනේ සීක්‍රේ. දහම තියෙනවනේ. ඒක නිසා පුපුරන්නේ නැහැ. නමුත් මග වඩන්නේ නැති ගිහි කෙනෙකුට කිව්වොත් එහෙම. ඔය නෝනා මේ අද්දව පහකට කලින් අම්මා කියලා. එයාට යාගේ උවමනාය පාසන් ඒ කෙනාල ඔබ ඉස්තක ගන්න බැරිනොත් ඊට පස්සේ මොකද කරන්නේ? එයාට අර පීඩාව දරා ගන්න බැරුව පින් එතන ඊට පස්සේ අනාචාරය හැසිරෙන්න පටන් ගන්නවා. මොකද නතර වෙන්නේ නැන්නේ ගඟ ගලනවා. දැන් ඩෑම් එකක් බැඳලා මක් කරලා තියෙන්නේ. හිර කරනවා. එහෙනම් හිර කළාට පස්සේ මොකද වෙන්නේ? ඩෑම් කඩාගෙන අර ඉවුරු කඩාගෙන ඩෑම් එකේ හැමම තියෙනවා. වතුර නැහැ. බලද්දි මක් කළාද? අනිත් පැත්තෙන් කඩාගෙන ගම යට කරගෙන ගිහිල්ලා. ඒක නිසා ඒක වැඩි කියන්නේ නැත්තේ ඔබට. ස්වාමීන් වහන්සේ නමක් ඇහුවොත් ඕක කිව්ව හැකියි. මොකද සීග්‍රයෙන් මග වැඩෙන නිසා. නමුත් ඇත්ත කතාව ඒක. එහෙනම් හිතල බලන්න මේ සංසාරය කියන්නේ මොන තරම් දහජරා එකක්ද කියලා. ඔය අම්මා මතක් කළා මිනිස්සු බයිනව නේද? ගහ මරා ගන්නත් යනව නේද? නම් මම ඒ වචන වලින් කියන්න ඕනේ නැහැ ඔබ අහලා තියෙනවනේ ඔක්කොම. ඉතින් අම්මා මතක් කළාම මිනිසුන්ට ඔහොම වෙනවනම් එහෙනම් ඉතින් පින්වදෙනි ගහනවනේ දැන් එහෙම අම්මා මතක් කරපු ගමන් ඒ මතක් කරපු එකට ගහනවනේද මිනිස්සු? නේන ඔය අවිද්‍යා තෘෂ්ණාව විසින් නේ අම්මා මතක් කරලා දෙන්නේ. එහෙනම් ඉතින් ගහමුකෝ බලන්න අවිද්‍යා තෘෂ්ණාව වලට. හා කොන්ද පණ තියෙන කෙනෙක් ඇවිද දෙන්නා. අර ගමේ ඉන්න මිනිහයර ගහන්නේ අම්මා මතක් කළා කියලා. ඒක මතක් කළා විතරනේ. අවිද්‍යාව දුස්සම මොකද කරේ? මතක් කළා ඉතින් නතර වුණ නෑනේ. ටිකක් සැරයි නේද? කවන්නේ මගේ බැනුම් අහන නහර දැන් කැපිලා තියෙන්නේ. නමුත් ඔබව ගොඩ දා ගන්න ඕන නිසා මේව කතා කරන්නේ. එයා සැරයි. හිතලා බලන්න. තවදුරටත් මේ සසරේ ඉන්න ඕනේ නැද කියලා. මම ඔබට කියවන්නේ මම බන කියන්නේ ගැලවෙන්න. නැත්තම් මට බන කියන්නේ උමනාවක් නැහැ. මම බන කියන්නේ ගැලවෙන්න ඉතින් මේ බන ටිකක් සැර වෙන්න පුළුවන්. ලයන්විතෝ බන කියන්නේ මට තේරෙන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ බුදුහාඳුනු ලයන්විතෝ බන කිව්වා කියලා. බුදුහාඳුනුයි කඩන ඇහෙනකොට නිකම් මිනිසුන්ගේ අර යක් බෙරේ වැද ගහනකොට පපුව දෙදරනවා වගේ ඒ තත්ත්වයක් තියෙනවා. මధుර මනෝහරයි තමයි. මధుර මනෝහරයි කියන්නේ කාන්තා සද්දයකට නෙමෙයි. ඒකයි. ඒක නිසා අපි මෙතන ඕනෙකම තියෙන්නේ ඔබව ගලව ගන්න. මේව හොඳට මනසිකාර කරන්න. දැන් මේව කාත් එක්කද මං කිව්වේ? කාත් එක්කද කිව්වේ? වෙන කවුරුත් හිටියේ නැහැ නේද? එහෙනම් මේ කියපුව ඔක්කොම කිව්වේ කාටද? එහෙනම් දැන් ඒවා අනිවාර්යයෙන්ම මම කරන්නද? ක්‍රියාවට නගන්නද? අනිවාර්යයෙන්ම ක්‍රියාවට නගන්න. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන්න. නැත්තම් ඔබට ධර්මාධිකරණයෙන් තීන්දුව හම්බෙයි. කන කැස් බෑවට වියසිදුරෙන් අහස දකින්න. මොන ධර්මාධිකරණයේ පින්විතනි තීන්දුව දෙනවා මිස නඩුවක් නෑ. හොඳට මතක තියාගන්න. නඩුවක් නැහැ. මොකද මේ පොතේ ලියවෙන්නේ වැරදි කරුවන්ව විතරයි. හොඳ අයවත් ලියවෙනවා අනිත් පොතේ. එහෙනම් ධර්මාධිකරණයෙන් ඒ තීන්දුවයි හැමතිස්සෙම එන්නේ. තීන්දුවක් ඔය දෙන්නේ. ඔබට එහෙම කියන්න පුළුවන්ද මරණ වේලාවට මං ඒක කළේ මේකෙන්ද කියලා? ඈ කවුද අහන්නේ ඒවා? කවුරුත් ඒව අහන්න නෑ මේකට. ඒකයි ඔබට මං කිව්වේ මේ කාලේ මැරෙන වෙලාවට තාත්තා කර්ම ශක්තිය ඔබෙන් අහන්නේ මොකද්ද? තෝ සෝතාපන්නද නැද්ද? සෝතාපන්න වෙන්නේ කොහොමද? මම ළමයි දුන්නේ කීතියා. වැරද්ද තියනවද? ආයි ආයි. තෝ සෝතාපන්නද නැද්ද? කඩ පේලියම මගේ ඒක බලා ගන්න තිබුණා. ආයි තහනි මොකද්ද? තෝ සෝතාපන්නද නැද්ද? නෑ. එහෙනම් ඵල සතර අපායද. ඒ කොහොමත් account වල පව තියෙනවනේ. සෝතාපන්නද නැද්ද කියන එක තුල ලොකු වෙනසක් සිද්ධ වෙනවා. කොච්චර පව තිබ්බා සෝතාපන්න නම් ධර්මතාවයෙන් එහෙ යන්න බෑනේ. ඒක නිසා කොහොමද උඩට? අවසාන මොහොතේදී යහපතක් සිදෙන්නේ මහා කාලයක් යහපතක් කරපු මිනිසුන්ට පිට. ඒ නිසා ඔබ හිතන්න එපා ඉන්නකන් දහදුරා වැඩ කරලා අන්තිම කාලේ බුදු පිළිමයක් ගෙන ඉස්සරහ ගිහින් තිබ්බට පස්සේ ආච්චිම දිවි ලෝකෙ ගියයි කියලා. ඉන්නකම්ම යහගුණේ වපුරගෙන හිටියා නම් ආච්චි අම්මට බුදු පිළිම තියන්න ඕනේ නැහැ. අන්තිමට පින්විතේ දිව්‍ය ලෝකෙට යන්න. දිව්‍ය රත ඇවිදලා ආරාධනා කරයි. ඒ අය රණ්ඩු වෙයි. අපේ ලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න. මතකද ධම්මික උපාසකතුමා? මේකයි වෙන්නේ ඔබගේ මනුස්සත්වයට වටිනකමක් දෙන්න. දෙවරු ඇවිදලා ඔබව ආයාචනා කරන. අනේ ඔබ වගේ කෙනෙක් අපේ දිව්‍ය ලෝකෙට ආවොත් අපිට පුන්කලසක් පහල වුණා වගේ අපිට මහා සෞභාග්‍යයක් උදා වෙන්නේ. වාලම්පුරියක් වගේ එන්න අපේ ලෝකෙට. පින්වදින ඔබ යහගුණේ වපුරගෙන ඉන්නකොට ඔය දිව්‍ය බ්‍රහ්මාදීන් ඔබව ආරක්ෂා කරනවා. ඔබ දන්නේ නැති වුණාට. සක්‍ර දෙවියන්ගේ නියමෙන් සතරවරන් රජදරුවෝ පින්වදින ඔබට ආරක්ෂා පිණිස වෙනම පිරිසම යොදවනවා. මොකද ඔබ මහා වටින මිනිස්සේ. ඔබ මහා පුණ්‍ය ගංගාවක්, කුසල ගංගාවක්, පුණ්‍ය නිධානයක් ඔබ. අන්න එතකොට මොකද කරන්නේ? මේ දර ඔබව ආරක්ෂා කරන්නේ. ඒ පිරිස වෙවෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ අර මෙත්තානිසන්ද සූත්‍රයේ දේශනා කරලා තියෙන දේවතා රක්ඛන්ති කියලා. ආයි පූජාවට්ටි අරන් දේවාලයක් ගන්න යන්න ඕනේ. දේවාලේ ඉන්න දෙවිවරු ඔබගේ වටේ ඉන්නා වේදින මොකද ඔබ මහා පුණ්‍ය නිධානයක් නිසා. ඉතින් තමන්ව පුණ්‍ය නිධානයක් කරගන්න පිණිස. මෙච්චර පින් කරගන්න පුළුවන්කම තියෙදි මොකටද පිණිස මේ පාපයට හිත තියන්නේ? මල් ටික කඩලා සරසලා බුදු පියාණන් වහන්සේට වන්දනා කරන්න පුළුවන්කම තියෙදි. මොකටද නිකන්? අම්මා තාත්තා ගෙදරින් ඉන්නවා අම්මා තාත්තට වන්දනා කරන්න පුළුවන්කම තියෙද? සහෝදර සහෝදරින් ඉන්න එයාට උදව් කරන්න පුළුවන් අහල පාල මිනිස්සු ඉන්න උදව් කරන්න පුළුවන් ආර්ය මෛත්‍රිය වඩන්න පුළුවන්. බත් කාලා අත හොදලා වතුර ටික දානවා ඉඳුල් වතුර ටික සත්වෙන්ට ආහාර වේවා කියන ඒ මට්ටමින් පින්වතුනි අදිස්ථාන කරලා දාන්න පුළුවන්. දවසකට කොච්චර පින් කරගන්න පුළුවන්ද? අපි මේ ඔබට කුසල් වඩන්න කීප ටිකට අමතරව උදේ පාන්දර නැගිටිච්ච වෙලේ ඉඳලා පින්වතුනි සියලු ප්‍රාණ භූතයන් කෙරේ හිතානුකම්පිය කටයුතු කරන්න කියලා ඕක මූමුණන්න කියලා කිව්වා. ඒවා කරන්න වෙති කියලා මම විශ්වාස කරනවා. ඉර පායන වෙලාවට ඉර දිහා බලාගෙන දීරස්ස විගත මෝහස්ස කියන්න කියලා කිව්වා. මේ තුන් ලෝක ධාතුවටම කියන්න කියලා කිව්වා තමන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා. ඔය තියෙන ප්‍රශ්න ගොඩකට විසඳුම් තියෙනවනේ තේඟස. ඔබ බය වෙන්නේ මොකටද? ඔබේ ගෙදර අමනුෂ්‍ය ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවට උත්තර තමයි ඔය කිව්වේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් කඩරි මහත්තයෙක් ගෙනහලා ලෝක බන්ධනය කරන්න. ඒකත් එක උත්තරයක් තමයි. නමුත් අනික් ටික කරලා බලන්නකො ඊට කලින්. ප්‍රශ්න තියෙන්න පුළුවන් එක එක જાතියේ. දරුවා ඉගෙන ගන්න නැහැ වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? වෙන සාන්ති ක්‍රමයක් පාවිච්චි කරලා බලන්න පින්වත්. හදාන බැලුවහම මෙහෙම එකක් කියන අර අර යකාගේ මල්ම වැහලා තියෙන ඒ යකාට දෙන්න ඕනේ කියලා දොල. ඒ යකාට හරකෙක් මරලා දෙන්න ඕනේ කියලා. කොහොමත් කියන්න පුළුවන් මිනිස්සු පින්වත්. සාමාන්‍ය බෞද්ධ මට්ටමේ ඉන්න කට්ටඩි මහතුරු කප් මහතුරු නම් එහෙම කියන්නේ නැහැ. නමුත් ඔය දෙමළ එහෙම ගිහිල්ලා හම්බුනොත් එහෙම දෙමළ කෙනෙක්ව සමහරට කියන්න පුළුවන්. ඔය මහසෝනාගේ බැල්මක් තියෙන ඕකට එළුවේ කපන්න ඕනේ කියලා. කිසි කතාවක් නැතුව ඔය වචනෙම කියන එළුවේ කපන්න ඕනේ. මම ඔය ඔක්කොම ඇසුරු කරලා බැලුවානේ නේද? හැබැයි එළුවේ කපලා දාන එතනම ඒකම උයලා ඒ වටේ ඉන්න හැමෝටම කන්න දෙනවා. පිනකුත් කරගන්නවා. ඉතින් පිනෝ එපාද? ඔගේ එපා මොකද්ද? අන්න ඒකයි අපි අවබෝධයෙන් ගන්න ඕනේ. එපා මොකද්ද? දන් දෙන එකද? නෑ. එළුව කපන එකයි හොඳ නැත්තේ. ඉතින් කෙනෙක් අහනවා එළුව කපන්නේ නැතුව දන් දෙන්නේ කොහොමද කියලා. ඒකම ගෙන් අහන්න එපා. මම හරි දේ හරි විදිහට දකින්න ඕනේ. වැරදි වැරදි විදිහට දකින්න ඕනේ. ඒක නිසා අපි මෙතන ඔබේ ගෙවල් වල තියෙන ප්‍රශ්න වලට ඔබටම උත්තර හොයාගන්න ක්‍රමවේදයක් අපි සකස් කරලා දෙනවනේ ටික ටික. ඒවා ඉතින් ඉන්ස්ටන්ට් නෑ. මම ඉන්ස්ටන්ට් එකක් කියන්නම්. මේ මෙතනක ඔන්න ඔබේ ගෙදරට තියෙනවා අමනුෂ්‍ය ප්‍රශ්නයක්. හිතල බලන්න. ඔය අමනුෂ්‍ය ප්‍රශ්නෙට සතියක් ගෙදරයි ඔක්කොම ආර්ය මෛත්‍රී වඩන්න පුළුවන් උදේ ඉඳන් රැ වෙනවා. ඔක කරන්නේ නෑනේ. කරන්නේ මොකද්ද? ඈ? හිතල බලන්න ලේසි 80000 දෙන එක කඩලි මහත්තයා. සතිය ඔය ගෙදරට අසත්පුරුෂය වද්ද ගන්න හේතු වෙන්නේ මලපිරිතිය අරන් ඉන්නේ ඒකුම් ලෝක සත්‍යයට අවදාසාදාන කරන නියුන් එක පින්වදින මලපිරිතිය බැඳිලා ඉන්නේ මොකද ඒකුම්ගෙන් පිට වෙන ඒ ද්වේෂ සහගත කිරණ ඒ අමනුෂ්‍යයන්ට ආහාර වෙනවා. ඔය හැදිලාව ක්‍රමවේදයක් තියෙනවා. ඊළඟ සමහර කියන ප්‍රශ්න ගෙදර පින් දෙන්න එපා ගෙදර පින් දුන්නාම අමනුස්ස වෙනවා කියලා. ඊට පස්සේ මේ පුණ්‍යානුමෝදන අරගෙන ඉඳලා මේ පුණ්‍යානුමෝදනාවෙන් බලවත් වෙන අමනුස්ස ඊට පස්සේ ගෙදර හැට කරදර කරනවා කියලා. ඔය කතා පතුරවන්නේත් වෙනදෙනි මැරිලා අමනුස්ස වෙන්නේ ඉන්නේ උන්. ඇයි? ඊට පස්සේ ඕකේ විපාක ගෙවන්නේ කවුද? ඒක උම්මයි. ඇයි ඔය සමාජයට ආහම ඕවගේ මතය? ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු බය වෙනවා. පිනක් අනුමෝදන් කරන්නවත් බය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පිනක්වත් දෙන්නේ නැහැ. ඇයි? අපේ අම්මා මලා, අපේ ආච්චි අම්මා මලා, අපේ පුතා මලා. දැන් ඉතින් බින්දෙන්න විදිහක් නෑ ඇයි? ඇයි? පින් අරන් බලවත් වෙලා ඇවිල්ලා අපිට කරදර කරනවා. ඒක නිසා ඔන්න පින්නම් දෙන්න එපා. දුන්නා නේද ගිනි ගෙඩිය? ආයි සත්බස බැහැව්වා. දැන් නම් ඉතින් පෙරේතෙක් වෙන්නේ නැහැ. මොකද සත්බස වහපයි ගොඩදොඩට පෙරේතෝ නෙමෙයි වෙන්නේ. ඒකට අනුකූල ලක්ෂණයක් තියෙනවා. මාන්න අධිකමනේ සත්බස වහන්නේ. ඒක නිසා මානේන මක්කට අධිමානේන කුක්කුරෝ කියලා තඩි බල්ලේ කියලා උපදිනවා. මම ඔහොම කියද්දි මම බයිනා වගේ නේද? දැන් ඔබට නම් ඒ කම්මලින් ඉන්න බල්ලන්ට වගේ ඇති. පව් කර කර මේ බණ අහන්නේ බෑසින්. එක පව් කරන එක නතර කළා මේ බණ අහන්න. මේ බණනේ කියන්නේ. භවයේ නසන්න අවශ්‍ය දේවල් මේ කතා කරන්නේ. ඉතින් ඔබට පුළුවන් ද 7 දවසක් යනකම් කරන්න මේක එතන. ආරි මෛත්‍රී වඩන්න 7 දවසක්. ගෙදර හැමතැනම පහම්පත්තු කළා. එහෙම දෙකක් දාගමු. ඇයි? එතකොට පඩි අර තියනනේ. නේද? එහෙම තියනවා. දැන් කටලි මහතුරු සමහර ඉන්නවද? මේ නූලක් බඳින්න තියන්නේ. මුළු ගේ වටේම ගේ ඇතුලේ හැමතැනම මේ මල්ලිහන් හදලා ඒවට මල් පහම්පත්තු කරලා රෑ එළිය වෙනකම් ඒවා පත්තු කරන්න ඕනේ. කියලා. එතකොට අර මිනිසුන්ට එනවා. ඒක අර මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්මයක්. ඔය කාලේ තොලින් නටනකොට බින්දේ මූණට වෙස් මූණු දාගෙන ආරෙම නටන්නේ. ඒ තනිකර මනෝවිද්‍යාත්මක මූල ධර්මයක්. ඒක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන එක ක්‍රමයක්. හරි දියුණු ක්‍රමයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ. ඒකේ නස්තාවශේෂනේ දැන් තියෙන්නේ. ඒක නිසා බටහිර වෛද්‍ය විද්‍යාව එකට වඩා හොඳයි වගේ. බොහොත් පහත් කළා නෙමෙයි. සත්‍ය ස්වභාවයක් හිමි. ඉතින් අර ගෙදර හැමතැනම මල් පහන් ටිකක් එහෙම පත්තු කරලා වෙන්ගදෙනි පටන් ගන්න ආර්ය මෛත්‍රිය වඩන්න මුළු දවසම ආර්ය මෛත්‍රිය වඩන්න හොඳයි දැන් හත් දවසක් කරලා බලන්න අමනුෂ්‍ය ප්‍රශ්න ඔක්කොම යනවා නමුත් කවුරුත් ඔකට කැමති නැහැ හැබැයි අමනුෂ්‍ය අවල්ලා සීමා බෝධියට බාර කරන්න කිව්වොත් එහෙම මේ කතරගම ඉන්න මිනිස්සු අමනුෂ්‍ය අවල්ලාගෙන යනවා කොහෙද සීමා බෝධිය ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඉතින් ඔය අමනුෂ්‍ය ගිහින් දාලාම ඒ වගේ මානසිකත්වයක් තියෙන මිනිහෙක් එක්ක ආයි ගෙදර එනකොට තව එකෙක් ඉන්නේ නැද්ද එද ඒ වගේ මානසිකත්වයක් තියෙන්නේ අර වගේ මහා යහපතක් කරන්න බෑ අර ආපු එකට මහ විනාශයක් කරන්නව තමයි වුණායි දතේ. දැන් එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ කියන්නේ? දැන් මේ වගේ හරි දූෂ්‍ය අදහසක් තියෙන. ඒ කියන්නේ තමන් අපිද අමනුෂ්‍ය කරදර කරනවා කියලා හරි කරදර කරන ඇති සමහර විට. කොහොමද දන්නේ? ආවද පේන්නේ? ගැහුවද? ඔය කවුරු හරි කියප එකක් නේ අහලා තියෙන්නේ. හැබැයි අන්ධ විශ්වාස වලට නම් කිසිම කෙනෙක්පත් වෙන්න එපා. මොනවා කියලාද? පින් දුන්නාම ඒ පින් අරගෙන බලවත් වෙන අය ඊට පස්සේ ඔබටම කරදර කරනවා කියලා. පොඩක් මේවා හරි සූක්ෂමව හිතන්න පින්දුනේ. එතකොට හරි. පුළුවන් තරමින් බලන්න බේරන්න. බැරි වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. පාපකට අත ගහන්න වෙනවා නම් අත ගහන්න. මම ඒවට එපා කියනවා එහෙම නෙමෙයි. කරන්න කියනවත් නෙමෙයි. පුළුවන් තරම් බලන්න තියෙන ගෙදරට කරපොත්ත එන එක නතර කරගන්න. ආපු කරපොත්තංග පොඩ්ඩක් අතු ගාලා යවන්න. නැත්නම් පෙට්ටි එක දාලා ගිහින් දාන්න. මරන්න එපා. මේ කරන්නව දෙයක් නැත්නම් මන් දන්නේ. ධර්මාධිකරණෙන් අහන්නේ ඇයි මැරුවේ කියලා. ධර්මාධිකරණේ පොතේ ලියවිලා තියෙන්නේ මැරුවා කියලා විතරයි. දරුවව දස්ත දරුවට දස්ත කරන්න ඔන්න මෙන්න තියෙද්දි බෙල්ල කැපුවේ ස්වාමීනි මාව බේරගන්න කවුද ඔක අහන්නේ පොතේ තියෙන්නේ මොකද්ද අහවල් දවසේ අහවල් වෙලාවේ සර්පේගේ බෙල්ල කැපුවා ඒ වෙලාවේ RDM කොච්චරද කියලා වෙනම තියෙනවා ඒකට අනුකූලව RDM කියවනවා රාග දේශ මොහ. චාට් එකක් තියෙනවා මේකේ. ඔබට චාට් එකක් අඳින්න කිව්වා නේද? ගිහිල්ලා බලන්න ඒකයි ඕකයි සමපාත වෙනවද කියලා. එතන නියම චාට් එක ඇඳෙනවා. RDM චාට් එක. ඔබට අඳින්න කිව්වනේ ඒක බලන්න ඕකත් එක්ක ගියාට පස්සේ සංසන්දනය කළා ඔන්න බලන්න පොතත් අරන් යන්න මතක ඇත. එතන ඒ පාප කර්මය කරන වෙලාවේ RDM කොච්චර තිබ්බද කියලා ඔක්කොම එකේ තියෙනවා. ඒ තිබ්බ RDM වලට අනුකූලව තව අහුවෙනවා දඬුවම. ඒකයි කියන්නේ. හිත රළු කරගන්න එපා. ඔබට යමේ කරදරයක් කරන්නේ සසර ගනුදෙනුවකට. හිත රළු කරගන්න නැතුව මෘදු ගුණයට පත් වෙලා යහපතින් දෙයක් කරන්න උත්සාහ කරන්න හැමතිස්සෙම. වෛරයෙන් වෛරය සංහිඳෙන්නේ නැහැ නේද ඉතින් එතන. ඕන කෙනෙක් ඕන එකක් කරගත්තාවේ. දැන් ඔබ හොඳටම දන්නවනේ ඉතින් එතන. මේ වෛරයත් එක්ක මේ ගමනේ යන්න බෑ කියලා. ඒක නිසා වෛරයෙන් වෛරය ගියාට පස්සේ වෛරෝ දෙන්නෙක් හැදෙනවා විතරයි ඉතින් එතන. වෛරෝ කියන්නේ කාටද? ඇයි ගෙදර වෛරෙක් හිටියේ නැද්ද ඒ කාලේ? ඒක නිසා පින්විතනි ඔය වෛරයට යන්න එපා. තරහට යන්න එපා. යහපතක් කරන්න. මොනවා හරි යහපතක් කරන්න. බය වෙන්න එපා. ඔබ සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් පින්විතනි. ඇයි ඔබ බය වෙන්නේ? කත්තරි මහතුරු බය වෙයි. මම ඔබට මෙලා යනවා පින්විතනි. නැත්තම් කතන්දර තියනවා දැන් එලි වෙනකන් කියන්න. ඇයි දන්නේ මේ පාපය ගැන කියන්නේ මෙච්චරද නේද? හිත පාපයට එහෙම නැඹුරු වෙනවද? පාපය ගැනම ඒ දේශනා වැදුනේ. දැන් මේ ටික ඇවිල්ලා මම මේ අනිෂ දුක් අනත්ත කියන්න හැදුවේ. ආයිත් මේ පැත්තටමයි කරකුනේ. ඔබ සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඔව්ද නැද්ද? ඔබ අවංකවමද දීරස්ස විගත මොහස්ස කියන්නේ? ඒ උතුම් මහා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි කියලා මහා සීයනාදයක් කරන්නේ අවංකවමද? එහෙනම් මොකටද ඔබ බය වෙන්න ඕනේ? මරණව නම් මරමු දෙන්න. ඊට වඩා මොනවද කරන්න පුළුවන්? මේ තිරිසන් උත් එක මේ ලෝකේ ඉන්නවට වඩා හොඳ නැද්ද මැරිලා යන එක? ඔබ එතන ඉන්න සිංහසනේ. ඔය ශ්‍රාවකත්වේ විකුණන්න එපා. ඔබට අඩුවක් පාඩුවක් වුණා කියලා තව කෙනෙකුට හිංගි හිංසා කරන්න එපා. යහපතින්ම මේක අරන් යන්න උත්සාහ කරන්න. හැම කෙනාම ඔබට පිහිට එනවා පින්වතුනි. ඉතින් ඔබ නිකම්ම හිතන බහින් ඔබ මේ පව් කරගත්තේ නැති සාන්තුවරයෝද මේ ඉන්නේ ඔක්කොම. එහෙනම් දැන් ඔබට පාපේනුත් පරිසම් දෙන්න ඕනේ නැද්ද? එහෙනම් ඒවෙන් මිදෙන්න කියලා උත්සාහ කළා ඊට පස්සේ තව පාපයක් කරගත්තට පස්සේ දැන් නිවනත් ප්‍රමාද වෙනව නේද ඔකෙන්? ඉතින් පොඩ්ඩක් ඉවසන්න පින්වතුනි. ඇනුම් බැනුම් ගෙරවුම් ඉවසන්න පින්වතුනි. ඇනුම් බැනුම් ගෙරවුම් ලැබපු නැති කෙනෙක් මේ ලෝකේ නැහනේ. වැඩිපුර කතා කරපු කෙනාටත් මක් කරනවද? මදකදී ගාතාව. වැඩිපුර කතා කරන කෙනාට බයිනවා. පොඩ්ඩක් කතා කරන කෙනාට කතා නොකර ඉන්න කෙනාට නැති ලෝකේ අනින්දිතෝ. නින්දා ලැබපු නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. හැමෝටම දොස් කියනවා. හැමෝම එහෙමයි. අනාගතේ ඉන්නෙත් නැහැ, වර්තමානෙත් නැහැ, අතීතේ හිටියෙත් නැහැ. මොනවා වෙච්චයිද? ඒකාකාරවම නිඳා ලවපු අයවත්, ඒකාකාරවම ප්‍රශංසා ලවපු අයවත්, දෙකොල්ලන්ට මොක ලැබිලා, හැමෝට මොක ලැබිලා තියෙන්නේ සිංහදෙනි සමසමව. එහෙනම් ඔබට පොඩි පොඩි අවදාසා දාන්නකම් වෙන්න පුළුවන්. අමනුෂ්‍යයන්ගෙන් වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්. අපි ඉවසමු. අපි සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි නිවන පරම කරගත්ත මිනිස්සු. අපිට නිවන යෝනේ, අපිට නිවෙන්න ඕනේ. අපි පත්තු කරගෙන දඟලන්නේ නැහැ. අපිට කඩුවක් නැහැ අතේ. අපිට තියෙන ආර්ය මෛත්‍රී ඵලිය විතරයි. ඒකෙන් වෙන යහපතක් වෙනවනම් වෙන්න. දිගින් දිගටම හැමෝම ආර්ය මෛත්‍රී වඩන්න තියෙනවා. සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ කියන්න මම ඔබට මේ දවසක කිව්ව කතාවක් මම නැවත මතක් කරන්න. මේ ලෝකේ ඔය හදිහෝනියම් පැත්තෙන් ඉන්න දරුණුම යක්ෂයා තමයි තියෙන්නේ රීවියකා කියන්නේ. දන්නයි දන්න නැති. උසින් සාමාන්‍යයෙන් පින්වතුනි අඩි දෙකක් විතර උස. නමුත් මේ ධර්මශාලාවට ගැව්ව හැකි පයින් මේ වගේ මේකට ගහන්න බෑ කට. එක ගහන්න කකුල් දෙක කල්ලාදයි. නමුත් මේ වගේ බිල්ඩිමකට පයින් ගැව්ව හැකි පින්වතුනි මුහුදට වීසෙන්න තරම්. ඉස්සරහින් 40000ක් යක්ෂ සේනාව යනවා, පස්සෙන් 40000ක් යක්ෂ සේනාව යනවා. ඔහොම තමයි එයා ගැන සඳහන් වෙන්නේ. සමන්දේවිය තමයි එයාගේ බලයේ බින්දේ. ඒක නිසා තමයි සමන්දේවාලට ගියොත් එහෙම සමන්දේවාල ඇතුළේ ඉන්න දොරටුව එක පැත්තක ඉන්නවා රීරියකා. ඒක බලන්න යන්න ඕනේ නෑ, ගියොත් දවසක බලන්න. මහා සද්දන්ත අලියක කටේ තියාගෙන ඉන්න පින්වතුනි ගිහිල්ලා බලන්න. ඒ තරම් බල සම්පන්න කෙනෙක් කියලා පෙන්වන්න. ඔය රීරියකා කියන අත්මෙවේ එන බල සම්පන්නම රීරියකා කියන එක්කෙනෙ නෙමෙයිනේ. ඔය යක්ෂ ගෝත්‍රයා. ඔක ඉතින් නායකයෙක් ඉන්නවා. ඉතින් නායකයෙක් කඩින් කලට වෙනස් වෙනවා. ඒ ඔක්කොම කැමති පින්වතුනි මිනිසුන්ගේ රීරි මාංශ උරාගෙන කන්න. උරාගෙන බොන්න. මේ තමයි විදිය. මේ ලෝකෙම රීරි මාංශ උරාගෙන කන බොන මිනිස්සු ඉන්නේ. ඒකුම මැරිලා ගිහලා රීරියක්ක කොටේ තමයි උපදින්නේ. සංගතයි පටිච්ච සමුප්පාදයි. පටිච්ච සමුප්පාදයටයි නැති කිසිවක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. එතන තමයි ගිහලා උපදින්නේ. ඊට පස්සේ ඔය කට්ටලි මහත්තයෙක් මොකක් හරි පුරුටක් තියලා දිස්ති කරපු ගමන් ඔක්කොටම කලින් එන්නේ කවුද? රීරියක්ක කොට්ටාසෙන් තමයි. මොකද හේතුව? පුරුදු කළා දිවේ මොකද? අනිත්යෙන්ට ගිනි දිවි, අනිත්යෙන්ගේ රීරි මාංශ උරාගෙන කන බොන විදිහ. ඒක නිසා හොය හොය ඉන්නේ කාදා හරි මොකක් හරි විනයක් කරන්න. ඒක නිසා විනයට අධිපතිවම ඉන්නේ ඔන්න ඔය යක්ෂයා තමයි. දැන් සුරංගනා කතාව කියනවා නෙමෙයි මේ පරිත්‍ය සමුප්පාද න්‍යායක් මේ පැහැදිලි කරන්නේ. දවසක් වින්වදිනේ ඔන්නෝ වගේ මහ බලයේ බලයෙන් යුක්ත රීරියක්ෂ කොට්ටාසේ ඉන්න. මම රීරියක්කා කියන තරම් බලයෙන් යුක්ත කෙනෙක් ආවේශ වෙලා තියෙනවා පින්වතුනි එක්තරා කඩලි මහත්තයෙකුට. මේ තොවිල් පොලක ඒක හිටව ප්‍රධාන කප මහත්තයා මාත් එක්ක ඔය කතාව කිව්වේ. මම ඔය ගැන සමීක්ෂණ කරන කාලේ බලංගෙන් දැදී මේ මනුස්සයව කොට වුණාද? කොට වුණා කියන්නේ එහෙම කොට වෙනව නෙමෙයි. කොන්දෙන් කොට වෙලා තියෙනවා. අන්තිමට කොන්දට බේත් බැඳලා මාස ගානක්. මොකද හේතුව? අර යක්ෂයා කොටයිනේ. ආවේශ වුණාට පස්සේ ඒ ස්වරූපේ ගන්නවා. ඒ ආවේශ වුණාට පස්සේ දින්ගදෙනි බුදුහාමුදුරන්ට පහම්පත්තු වෙලා තියෙන යහනට පස්සහරෝ ගත්තද? හරෝගෙන කුකුලව අරගෙන සිංහසනි කටේ තියලා ඉරවලු ඉරලා අර බඩවැල් එහෙම ඔක්කොම අරගෙන කරේ දාගත්තලු. දාගෙන දැන් අමු මස් කනවා. අර කියන කත්තලි මහත්මයා මේ කපු මහත්තයා ඇහුවලු මම කවුද කියලා. එතකොට මම රීරියකා. මටනේ දැන් කතා කළේ. ඕ මං ආවා. දැන් මේ ඉස්සරහා දැන් හරවගෙන මේ ඉස්සරහා ඉන්න දෙවියන්ට යහන් තියෙන ඉස්සරහා. දැන් දෙවියන්ගේ යහන් පැත්තට හැරිලා මේක කන්නේ. අර කප්මහත් ඇහුවලු මෙච්චර බල සම්පන්න දෙවිවරුන්ට පහන දීලා තියෙන දන්නේ උඹට පුළුවන් ද ඔහම හැදිරෙන්න කියලා. රීරියක්ට ඇහුවලු උඹ කොහොද මට කියලා. රීරියක්ට ඇච්චර බලවත් නැහැ. නමුත් ගණන් ගන්නෑ. ඊට පස්සේ මේ බුදුහාඳුරන්ට පහන් පත්තු කරලා තියෙන දන්නේ එහෙනම් මොකද ඔහම කරන්න කියලා ඇහුවලු. මේක කිව්වලු ඒකනේ මම පස්තරවගෙන ඉන්නේ. ඒ කියන්නේ මේවා පේන්නේ නැති වෙන්න. ඔබ දන්නේ සම්බුදුරජාණන් වහන්සේට තියෙන බලය. ඒකයි ඔබට කියන්නේ ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මොකටද බය වෙන්නේ? වැඩි මොන්න මරයි. උපදින්න තු ඉන්න සලස්වන්න බෑනේ. ඉපදුනොත් මොකද කරන්නේ අපි? ආයි මේක කරනවා. එහෙනම් මාරයටවත් පුළුවන් ද පින්දුනේ ඒක නතර කරන්න? බෑ. මාරයට පුළුවන් මරන්න විතරයි, උපදින එක නතර කරන්න බෑ. මං අභියෝග කරන්නේ මාරයට පුළුවන් නම් මරණ එක නම් ඔය කොයි කාඩක් පුළුවන්නේ? පුළුවන් නම් මං උපදින එක නතර කළා දීයා. ඔබ ඇත්තටම නිවන උදෙසා නම් දිවි කැප කළා තියෙන්නේ. බය නැතුව කරගෙන යන්න. ඔබ මග වඩාගෙන යන්න. හැමෝටම යහපත කරන්න. මතකද රහතන් වහන්සේගේ ස්වභාවය? අර ගෝනුස්ස මතකද කතාව? ගෝනුස්සයි රහතන් වහන්සේ කතාව මතක නැද්ද? ආ. මතක තියාගන්න ඕනේ ඕවා. ඇයි කාත් එක්කද කිව්වේ? ඔබත් එක්කනේ කිව්වේ. ගෝනුස වැල්ල හිටියා වතුරට. රහතන් වහන්සේ මේ ගෝනුස මැරෙන නිසා රහතන් වහන්සේ මොකද කළේ? අරගෙන ගොඩින් තිබ්බා. තිබ්බ ගමන් ගෝනුස මොකද කළේ? ගලට පැන්න ගමන් වල්ගෙන් දෂ්ට කළා. ගල උඩ ටිකක් යනකොට ආයි වැන්නා. රහතන් වහන්සේ ආයි මොකද කළේ? ආයිත් අරගෙන ගොඩින් තිබ්බා. ඌ ගලට පැන්නා. ඒ පයින්කොට මොකද කළේ? දෂ්ට කළා. ගල උඩට පැනලා යනකොටම ආයි ලිස්සල ආයිත් වැටුණා. රහතන් වහන්සේ ආයි මොකද කළේ? ආයිත් අරන් තිබ්බා. ගලුරට පයින්කොටම දස්ත කළා. ගලුරට ගදුර යනකොට ආයි වැන්නා. එතන හිටියා සාමණේරයන් වහන්සේ. ඇව්වා අපේ හාමුදුරනේ මොකද්ද ඒ කරන්නේ? ඔබ හන්දට ඌ දස්ත කරනවානේ. ඒක නේන්නම් පොඩි නම. සතාගේ ස්වභාවයේ දස්ත කරන එක. ආර්යයන්ගේ ස්වභාවයේ බේරගන්න එක. ඔබ සතෙද්ද ආර්යයන් වහන්සේ නමද්ද කියලා ඔබ තීරණය කරන්න. එදවරනේ ගුණවන්ත පරපුරක් උදෙසා සීහෙලයා සීහෙල පවුලක් ගොඩනගා ගන්න. රුපියල් සතවලට වහල් නොවිච්ච සීලවන්ත ගුණවන්තකමට වහල් වෙච්ච සීලවන්ත ගුණවන්තකමින් පිරිච්ච ශ්‍රේෂ්ඨ පිරිසක් තමන්ගේ ගෙදරින් බිහි කරන්න. අන්න ඒ පිරිස දවසක මේ බුද්ධ ශාසනය බබළුවානේ. ඔබගේ පුංචි දරුවා මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා මේ බුද්ධ ශාසනය බබළුවානේ. යෝහවේ දහරෝ බික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ යෝ ඉමන් ලෝකම් පබ්බසේති අබ්බහ මුත්තෝව චන්දිම. දහර කාලයේදී පැවිද්දට ආපු ඒ කුඩා සාමණේරයන් වහන්සේ මේ මහා යුද්ධය කරලා දිනක ජය ලබනවා. හරියට වලා ගැබී මිදිච්ච සඳක් වගේ. ඒකයි පොඩි වීඩියෝ දර්ශනයක් තියෙනවා. ඒක බලලා අපි අවසන් කරමු. මොකක්ද කියන්නේ? ඈ ආ ගාතාවකුත් තියෙනවා නේද? බොහොම හොඳයි. දැන් තථාගතයන් වහන්සේට කියන නම් කොච්චර මතකද? 70ක්. පින්නතනේ මට නම් හිතන්නේ මහා කර්ම බලවේගයක් තිබුණ නැත්තම් ඔබගේ ළඟින්ම අමනුෂ්‍යය කියන්නේ නෑ. ඇයි? තථාගතයන් වහන්සේට කියන නම් 70ක් දන්නව ඔබ. මේ ලෝකයේ තියෙන මහාම බලවේගය බුද්ධ බලවේගය. නම් 70ක් දන්නව. ලේසි පහසු පිරිසක් නෙමෙයි. උදේට හැමදාම කියන්න පින්වතුනි. සූර්යා කියන්නේ ශක්ති කෝෂයක්. ඔය කෝෂයට ශක්තිය ගැප් කරන්න පින්වතුනි. ඔබ ඔය ගැප් කරන ශක්තිය සූර්යා විසින් දස දහසක් ලෝක ධාතුවටම දෙනවා. ඔය සූර්යා කියන්නේ නිකන් එක්කෙනෙක් නෙමෙයි. අපි හිතන් ඉඳලා සූර්යා ඉන්නේ අපිට කියලා මේ සෞරග්‍රහ මණ්ඩලයට කියන. එහෙම කමන්නේ හිතන් හිටියට. නමුත් ඕකේ තව තියෙනවා සැඟවිච්ච පැතිකඩක්. ඔය සූර්යා ඉන්නේ මේ මනුස්ස ලෝකෙට විතරක් නෙමෙයි. දස දහසක් ලෝක ධාතුවට මේක සූර්යයයි. මේකදී ඔබ මොකද සූර්යා කියන්නේ ශක්ති කෝෂයක් මිසක් ශක්ති ප්‍රභවයක් නෙමෙයි. කවුද ශක්ති ප්‍රභවය එහෙනම්? කවුද? හිත. හිත සත්‍යයගේ හිත. ඒක තමයි ශක්තිය ලෝකෙට නිපදවන්නේ. ඒ නිපදවන ශක්තිය තමයි තෙන් උදේ සූර්යාගේ තැම්පත් වෙන්නේ. පස්සේ බෙදලා දෙන්නේ. හරියට ජල විදුලිය වගේ. ටර්බයින් ජෙනරේටර් හරහා නිපදවන ශක්තිය යම් තැනක තැම්පත් කරලා තිබිලා එතනින් මක් කරනවද? නිදහස් කරලා එවනවා මෙහෙට. ඒකයි. තේනම් බය වෙන්න දෙයක් නැහැ. ඔබට තියෙන්නේ ওই සත්‍යක්‍රියාව හැමදාම කරන්න. උදේට හැමදාම සූර්යයා දිහා බලාගෙන සූර්යයා දිහා බලන්න ඕනේ නැහැ. ඉතින් සූර්යයා පායයිනේ. නේද? ගිය අතුල ඉඳගෙන හරි කමන්නේ. මේක කියන්නේ නැත්තම් අර අලුත් සූර්ය වන්දනාවක් කරනවා කියලා වෙන කතාවක් හැදෙයි. අපි වන්දනා කරන්නේ සූර්යා තමයි. මොන සූර්යාද? බුද්ධ සූර්යා. ශක්ති කෝෂ වන්දනා කරන්න අපිට ඕනේ නැහැ. ලෝකේ ඉන්න ලොකුම සූර්යා හෙවත් බුද්ධ සූර්යා. අවිද්‍යා තෘෂ්ණා කියන ඝන අන්ධකාරය දුරලන්නේ වෙනතන. ලේසිපාද සූර්යෙක් නෙමෙයි ඒ. ඒ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි මොන අභිමාණයෙන් ඉන්නෝනේ තිරිසද්ද? මානේ නසන්න ඕනේ තමයි. නමුත් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතනකොට නිකම්ම හිතලා බලන්න මේකට. අනිත් අය තමන්ගේ ශාස්ත්‍රෝරයා කියද්දී හරි දේවල් එක කිව්වොත් එහෙම ලැජ්ජාවෙන් මිඹලා ගන්න ඕනේ නැද්ද? නමුත් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ලැජ්ජාවෙන් මිඹලා ගන්න එක කාරණාවක් කියන්න පුළුවන්. අන්න තියෙන බුද්ධානුස්සතිය. ත්‍රිවිධ රත්නය ගැන හිත පහදවා ගන්න හම්බෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි තියෙන්නේ. ඒ පිරිස තමයි අපකාතේ මනුස්සේසු කියලා කියන්නේ. ත්‍රිවිධ රත්නය ගැන හිත පහදව ගන්න හම්බ වෙන්නේ පුදුමාකාර වාසනාවකට. ඔබට මේ වාසනාව උදා වෙලා තියෙන්නේ. මොකද මේ දුක කෙලවර කරන්න පුළුවන්? බහුංගේ සරණං යන්ති පබ්බතානී වනානිච. එහෙම නේද? ආරාම රුක්ක චේත්‍යානි මනුස්සාබය චද්ජිතා. ඒක නේද? ඈ දුක කෙලවරන් පුළුවන් ඒකෙන්ද? ඒකෙන් දුක කෙලවර කරන්න බෑ. ආරාම රුක්ක චෛත්‍ය චේතිය සරණ යන්නේ කවුද? මනුස්සාබය තජ්ජිතා. බයෙන් තැතිගත්තා වූ මිනිස්සෙව. නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒක නෙමෙයි බය දුරු කරගන්න තියෙන ක්‍රමය. ඒක නෙමෙයි දුකින් නිදහස් වෙන්න තියෙන ක්‍රමය, මිදෙන්න තියෙන ක්‍රමය. ඔය එකක්වත් කළයි කියලා සියලු දුකින් අත මිදෙන්න බෑ. යේච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. ඔය තියෙන ක්‍රමය. යේච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ. යමෙක් බුදුන් දහම් සංගුන් කියන ත්‍රිවිධ රත්නේ සරණ යනවා නම් ඒ දක්වා පිනක් තිබුණා නම් ත්‍රිවිධ රත්නේ සරණ යන්න තරම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට මනසිකාර කිරීමෙන් මොනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්කමං අරියං චට්ඨං එකම් මග්ගං දුක්ඛූප සමගාමිනං චතුරාර්ය සත්‍ය ඒතංකෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති. අන්න ඒකයි දුකින් නිදහස් වෙන ක්‍රමය. අන්න ඒකයි බය දුරු කරගන්න තියෙන ක්‍රමය. ඔන්න ඔය ආකාරයට කටයුතු කළොත් සියලු බයෙන් නිදහස් වෙනවා. බය වෙන්න එපා. ඔය ગાත ටික ඔක්කොම ඔබට පාඩම් හිටීවි. ළඟ ළඟම. ඔය තියෙන බුද්ධ වගේ ગાත. ඔය තියෙන ක්‍රමයේ තියෙන. ඔබට බයද? එහෙනම් යේච ධම් බුද්ධංච ධම්මංච සංගංච සරණං ගතු. චත්තාරි අරිය සත්‍යං සම්මප්පඤ්ඤාය පස්සති. බය ඉන්නේ මොකකින්දද? තණ්හාවෙන්ද? ශෝකේ ඉන්නේ මොකකින්දද? තණ්හාවෙන්ද? ඒක ඔබ දැන් දන්නවද? තණ්හාවේ ඔව් දැන් ඕකෙම ගාත පහක් පාඩන්නේ. රතියා කාමතෝ නේද, පියතෝ නේද, තව ප්‍රේමතෝ. ඔතනම ගාත පහක් පාඩ. නිරන්තර මානසිකාර කරන් දුකක් එන හැම වෙලාවකම මූ මට දුක ගෙනාවා නෙමෙයි, තණ්හාව මට දුක ගෙනාවා. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං. එතන හිතන්න. එතකොට අපිට ලෙඩාව නෙමෙයි පේන්නේ, ලෙඩේ. ලෙඩාව පෙවුනොත් පිස්සු දොස්තර, ලෙඩේ පෙනුනොත් හොඳ දොස්තර. මතකයිනේ දේශනා කරගෙන යන්න. හරි, අපි එහෙනම් මේ ගාථාව පාඩම් කරගමු. හත්වෙනි ගාථාව නෑ, හයවෙනි ගාථාව. හයවෙනි එක තව සති දෙකකින් අපි මේ ගාථා ටික ඉවරයි. මේ ගාථා ටික ඉවර වුණාම ඉවර කළා දානවද නැත්නම් තව ටිකකට යනවද? තව ටිකකට යනවා. ඔබ මැරෙන්න කලින් ඔබත් ත්‍රිපිටකයේ යම් කොටසක් පාඩම් කරලා මැරෙන්නේ සේඟතන. ත්‍රිපිටකයේ යම් කොටසක් හොඳට පාඩම් තිබිලා ඒකට අනුකූලව ජීවත් වෙච්ච කෙනෙක් සතර අපායට යන්න හේතුවක් නෑ. මම මේ එක එක පැත්තෙන් දැල් දාන්නේ සේඟතන. ඔබ එක්කෙනෙක්ව සතර අපායට වැටෙන්නේ නැති වෙන. මේ කලන වැට කියන්නේ මහා පුදුම දෙයක් කියලා තව අනාගතයේදී ඔබට තේරෙයි. ඔබ වෙනින් ඔබගේ අම්මා තාත්තාත් මෙහෙම හිතුවේ නැහැ සින්නතේ. අම්මා තාත්තේදී ඔබගේ බඩට කන්න දෙන්න විතරයි. ඔබගේ සසර ගැන හිතන්නේ යාට දැනුමක් තිබුණේ නැහැ. නමුත් කලන වැට මේ මහා යතිවර පරපුර මට මේ රකවරණේ ලැබලා දුන්නා. මම උන්වහන්සේලාට සදා ණයයි. ඒක නිසා මට හැකි පමණින් මේ ලෝක සත්‍යයට යහපත කරන්න කටයුතු කරනවා. පොඩ්ඩක් මේකට අවතීර්ණ වෙන්න අපි පළවෙනි ගාථාව කියලා යන්න.
ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසමචිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි. ඉසි සත්තමස්ස අකුහස්ස තේජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි. ඉසි සත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාමකෝහමස්මි ඉසි සත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි ඉසි සත්තමස්ස අකුහස්ස බ්‍රහ්මදස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි
දැන් බලන්න තියෙන්නේ දැන් ත්‍රිවිධකේ දැන් මේකත් කොහෙන් අරි ගත්ත එකන්නේ මොකක් හරි ත්‍රිවිධකේ සම්බන්ධව කොහේ හරි පොතකින් ගත්ත එක බුද්ධජාති ත්‍රිවිධකේ තියෙන්නේ සමහර ඒවා වෙනස් දැන් මේකේ තියෙන සක්කස්ස කියලා මේකේ තියෙන්නේ දක්ෂ වූ කියලා නේද? දැන් තියෙන්නේ සමර්ථ වූ කියලා සක්කස්ස කියන එකට. අරකේ තියෙනවා ශාක්‍ය වූ කියලා. එතකොට අපිට ගන්න තියෙන මොකද්ද? මොකක් හරි එකක්. හරි. දැන් ශාක්‍ය කියන එකෙන් අර්ථ ගන්නවා මොකක් කියලාද? ශක්්‍යතාවය කියන එක. ලෝකෙට ඉතින් බැනලා හරියන්නේ නැහැ අපිට. ඇයි? ශාක්‍ය කියනකොට අපිට වැටහෙනවා දැන් ශක්්‍යතාවය කියන හැඟීමක් තියෙනවා කියලා. මොකද බොහොම දියුණු පිරිසක් තථාගතයන් වහන්සේගේ මේ ඥාති පරපුර. ඒ කාලේ හිටි බොහොම ශාක්‍ය සම්පන්න පිරිසක්. ශක්්‍යතාවයෙන් බොහොම ඉහළ පිරිසක්. ඉතින් සමර්ථ පිරිසක්. දෙකම ගලපන්න පුළුවන්. නමුත් ඔබට පේනව නේද මේ දෙක දෙකක් කියලා. මේකයි කියන්නේ දෙකක් නිවැරදි කරගෙන ඉන්නවනේ ඒවා සම්මත කරගන්න. වැරදි දේවල් සම්මත කරගත්තාම ඒවා නිවැරදි කරන්න ගිය දාට මක් කරනවද? අල්ලලා හිරේ දානවා. හරි. දැන් මේකේ පේන්න දෙන එක පොඩ්ඩ හදලා කියන්න. දැන් දෙතුන් පාරක් කිව්වා. ඒ කියපු ඒවා සමහර අය ඔහුගේ තියෙන එකම කිව්වා. පුරින්දදස්ස. මොකද තියෙන්නේ? පුරින්දදස්ස. සමහර ඒක මේකේ අර දයන්න බැඳලා තියෙන්නේ. මම හිතන්නේ බැඳපු නයන්න ඕකේ නැහැ. ඒකයි. අර ඉන්ද කියනකොට බඳින්නේ දෙක. අන්න ඒක තියෙන. ඒක නයන්න හැලිලා මේකේ. හරි. එන ආයතරයක් කියමු.
ඉසි සත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි ඉසි සත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි ඉසි සත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්ඛස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි.
දැන් බලන්නතු මාත් එක කිව්වා.
ඉසි සත්ත මස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි. ඉසි සත්ත මස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි.
දැන් ඔබ කියන්න බලන්න, මම මුල මතක් කරලා දෙන්න.
ඉසි සත්ත මස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි. ඉසි අකු තෙවි බ්‍රහ්ම නහා පද පස්ස විදිත පුරින් සක්ක භගවතෝ තස්ස සාවකෝහමස්මි.
දැන් අර කනේ මුල් දෙකකෝම ඔබ කියනවා, අන්තිම පදේ මං කියනවා. හරිනේ? හා.
ඉසිස අකුහස්ස හේවිදස්ස බ්‍රහ්මපත්තස්ස නහාති පදකස්ස පස්සද්දස්ස විදිත වේදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි.
බොහොමයි. මේකදී අධික ශ්‍රද්ධාවෙන් අර කිව්වේ අන්ධ ශ්‍රද්ධාව නෙමෙයි, තථාගතයන් වහන්සේගේ මහා ගුණයට හිත නැඹුරු කරනකොට මේවා පාඩම් හිටිනවා. ඒකයි පාපයෙන් අයින් වෙන්න අයින් වෙන්න ඔබට මේ ලෝකේ හොඳ මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ මිනිස්සු අතර ඉඩක් ලැබෙනවා. ඒක නිසා පාපයෙන් මිදිලා හොඳ පැත්තට ශ්‍රේෂ්ඨ පැත්තට මොහොතින් මොහොත අඩිය තියන්න. බැරි වෙලාවක පසට අඩිය තියන්න එපා. මැරිලා ගියක් කමන්නේ අඩිය තියන්න එපා. මොකද පාපයක් කළා මැරුණාට පස්සේ හවු වෙන්නේ සුගතිය නෙමෙයි. ඒක නිසා හොඳයි අපි දැන් ඉක්මනින් අර වීඩියෝ එක බලමු. ඔබ ඉක්මනට බලන්න වීඩියෝ එක. බලන්න පින්වතුනි, ඔබ අතහිත තියාගෙන කරපු මේ මහ පින්කම් දැන් දැක දැක බල බල පින් අනුමෝදන් වෙන්න පුළුවන්. මොනතරම් සත් කටයුත්තක්ද අපි එකතු වෙලා කළේ කියලා. ඒකයි කියන්නේ පින්වතුනි, හැම පැවිදි පින්කම් කමකටම එන්න ඒව නිවාඩු දවස්වල තියන්නේ ඇයි? ඔබ ඒකට සම්බන්ධ කරගන්න. ඔබටත් ඒ පිනේ කොටස්කාරයෙක් වෙන්න. ඒකට අතේද තියාගන්න. ඒ අම්මල තාත්තල ඒ දරුවංග සතුනට බාර දෙද්දි ඔබත් අත හිත තියාගන්න. අත තියන්න බැරි නම් හිත තියාගන්න. එයි. ඔය දරුවා මේට අත්බැව් 500කට කලින් කාගේ දරුවද? ඔබගේ. හැබැයි ආයේ ඒ දරුවා කාටවත් අම්මේ තාත්තේ කියන්නේ නැහැ. ඔච්චර තමයි. එහෙනම් ඒ දරුවගේ අන්තිම අත්බැවේ නම් ඒ අත්භවයට ඒ දරුවගේ අයිතිය කාටද තියෙන්නේ? කාටද තියෙන්නේ? හැමෝටම. ඒකයි ඔබ හැමෝගෙම දරුවෝ තමයි තියෙන්නේ. ඔය සතු නම්බරට එක තියෙන්නේ. ඊළඟට එන නිදහස් දිනේ අපිත් ජනාධිපතිතුමා වගේ හිරකාරයෝ 6 දිනක් නිදහස් කරනවා. ජනාධිපතිතුමාට විතරද කරන්න හොඳ? අපිත් කරනවා. ජනාධිපතිතුමාත් යම් ප්‍රමාණයක් නිදහස් කරනවානේ නිදහස් දවසට. අපිත් නිදහස් කරනවා 6 දිනක්. පරවියෝ 6 දිනක් අපි නිදහස් කරලා අරිනවා සසු නඹරට. ඔබටත් තියෙන්නේ ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා අතීත තියාගෙන මහ පිං රැස් කරගන්න. කොහොමත් නිවාඩු දවසක් අපි දේශනාව තියෙන දවස මෙහි නිදහස් උත්සවයේ සමරනවා උත්කර්ෂවත් අන්දමේ. හිරකරුවන් 6 දෙනෙක් නිදහස් කරමින් පරවියන් 6 දෙනෙක් සසු නඹරට නිකුත් කරමින් මේ මහා පුණ්‍ය කටයුත්තට අතීත තියාගන්න ඥාතිවරු වෙන ඔබ සැමට ආරාධනා. ඇවිදින්න ඒවට සම්බන්ධ වෙන. තේගතනි. පැවිදි පින්කමක් දකින්න හම්බ වෙනවා කියන එක මහා පුදුම වාසනාවක්. මොකද හේතුව? පැවිදි වීම කියන එක බොහොම කලාතුරකින් සිද්ධයි. මේ කෝටි ලක්ෂයක් සක්වලටම කෝටි ලක්ෂයක් ස්වාමින් වහන්සේලා නැති බව ඔබ දන්නවනේ. ස්වාමින් වහන්සේලා ඔක්කොම ලක්ෂයක් ඇති. අපිට 500,000 දස ලක්ෂයක් ඇති ලෝකෙම. මහායාන හීනයාන ඔක්කොම එකතු කළාම දස ලක්ෂයක් ඇති. සක්වලවල් කීයකටද ඔය දස ලක්ෂය ඉන්නේ? කෝටි ලක්ෂය. එක සක්වලකට එක ස්වාමින් වහන්සේ නමක්වත් නැහැ. මේ මඟුල් සක්වලේ මෙහි විතරයි පින්වතුනි. ඒ කියන්නේ මඟුල් සක්වලේ ජන්බුද්වීපේ විතරයි. ජන්බුද්වීපේ කියන්නේ මොකදද? ඉන්දියාවට එහෙම කියලා දැන් මම වෙන එකක් කිව්වා කියලා හිතාගත්තොත් එහෙම. ජන්බුද්වීපේ කියන්නේ මොකදද? මේ පෘථුවියට සතර දිවයින් වලින් මේ පෘථුවියට කියනවා ජන්බුද්වීපේ කියලා. තව තියෙනවා උතුරු කුරු දිවයිනේ, අපරගෝයානේ, පූර්ව විදේහේ කියලා තව මනුස්ස ලෝක තුනක්. එකෙන් මේ පෘථිවි කොටසට කියනවා ජන්මද්වීපය කියලා. මොකද පෘථිවි කොටසක තමයි බුදුවරයෙක් උපදිනවා නම් උපදින්න හේතු තියෙන්නේ. ඉතින් එහෙම ක්‍රමවේදිකුත් තියෙනවා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ මේ විතරයි. එතකොට පින්විතනේ එහෙනම් පැවිදි පින්කමකට අත හිත තියාගන්න ලැබෙනවා කියන එක ලේසි පාසි වැඩක් නෙමෙයි. දැන් හිතලා බලන්න ඔබ මේ අවුරුද්ද පටන් ගන්න පළවෙනිදත් 6 දෙනෙක් ප්‍රෞජාවට පත් වෙනවා බලන් හිටියා. දැන් මේ ඊළඟ මාසේ, ඒ කියන්නේ පෙබරවාරි 4 වෙනිදාට තවත් 6 දෙනෙක් ප්‍රෞජාවට පත් වෙනවා. දැන් ඔබ හිතන් ඉන්නේ අනගාരിക පොකුණ හිඳුනයි කියලා. මෙහි අනගාരിക පොකුණ හිඳෙන්නේ නැහැ පිටතට. ඇයි? ජින වචන නදී චිරං වහතු. මේ ජින වචන නදිය තිරහත් කාලයක් ගලන නිසා මේවට පාරමිතා පුරාගෙන ආපු හොඳට කොඳු වැට පෙළ තියෙන කොල්ලන්ට මේ බණ අහගෙන ගෑනුන්ට හැංගිලා ඉන්න බෑ බොලා. මේ බණ ටික අහගෙන කෙල්ලෙකුට හැංගිලා ඉන්නවනම් අතගාල බලා පියව බොලවගේ කොඳු වැට පෙළ තියෙනවද කියලා. මේ මහා යුද්ධ කරන්න සැරසියව තරුණේනේ. මේ මහා සංග්‍රාම භූමියේ අරිහත් දජේ ඔසවන්න සැරසියව. කිරි දීපු අම්මට තින් සිද්ධ වෙන්න බලව කසාද වෙන්නයි කියලා. කිරි දීපු අම්මට පින් සිද්ධ වෙන්නේ නැහැ බලව. මිනිස්සු බලටත් හෙන යදේදීයි මරිච්ච අම්මගේ. එනිසා තරුණේනේ අවදි වෙන්න කාලේ, හිතන්න කාලේ, ජරා ජීර්ණ වෙන්න කලින් මේ මහා සංග්‍රාමය කරන්න. අපි විජිත විජයස්ස ශාවකෝ හමස්මි. මේ මහා විජයග්‍රහණය කරපු උතුමාගේ ශ්‍රාවකයෝ මේ විජයග්‍රහණයට තමයි එන්න කියන්නේ. ආයෙ දිනන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඕක දින්නට පස්සේ. එතනින් ඉවරයි. ඉතින් මේ ශාසනයට දරුව පූජක නම්මලත් ලේසියයි නෙමෙයි අම්මල තාත්තලා. ඔය ගිය පාර පැවිදි පින්කම් මේක දරුවෙක්ව පූජ කරන්න මේ අම්මයි තාත්තයි හත් දවසක් දන් දුන්නා මේ ආරාමේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට හත් දවසක් දන් දීලා. ඒ පින්, ඒ කුසල ශක්ති ඔක්කොම ඒ දරුවගේ උතුම් පැවිද්ද වෙනුවෙන් අනුමෝදන් කරන්න තරම් ශ්‍රේෂ්ඨ දෙමාපියෝ හිටියා. හිතලා බලන්න දෙන්නේ මේ හිතනේවා. බුදුහාඳුරෙන් කාලේ නේද හත් දවසක් දන් දුන්න කියලා අපි අහලා තියෙනවා. හත් දවසක් දන් දීලා මේ මග තනතුරු ඉල්ලුවා රේ මේ කියලා. ඔය එන්නේ දැන් ටික ටික. අද කුටියක් පූජා කළා. ශ්‍රී උදිකින් වඩින මහා සංඝරුවනට ඒක කියන්නත් අමතකුණා ඔබට. ඒ කුටි පූජා කරද්දී සිංහදෙන ඒ පිරිස මහා සද්ධාවෙන් නෙළුම් මල් හදාගෙන කාඩ්බෝඩ් වලින් වගේ ලොකු නෙළුම් මල් හදාගෙන වට්ටි වලට තියලා ඒක ඇතුලේ විවිධාකාරයේ සිව්පසයට අඩංගු කරුණු කාරණා තියලා අපි ඒවට මුකුත් කියන්නේ නැහැ සිංහද. සිතැඟි පරිදි කරගන්න දෙනවා. අපි අහුවේ අම්මට කොහොමද මේක කරන්න ඕනේ? ඒ විදිහ කියන්නේ එහෙම කරනවා. ඔබට පිනක් ඔබට මේ ඒ යතුර පූජා කරන්න ඕනේ වෙන්නේ පින්විතනේ ඇතා පිටේ ඇවිල්ලා නම්. ඒ යතුර ඇතා පිටේ තියාගෙන නම් ඒකටත් අපි අවස්ථාව දෙනවා. හැබැයි ඇතාට වතුර බඩ පා ගන්න දෙන්නේ නැහැ. එහෙනම් ඔබගේ ආසාවන් ඉෂ්ට කරගන්න විනයට අනුකූලව. නෝනා කෙනෙකුට හිතුනොත් එහෙනම් මට පාදෝවණේ කරන්න ඕනේ ස්වාමීන් වහන්සේලා කියලා. ඉතින් ඒක බෑනේ. ඇයි? විනයට පටහැනි. විනයට පටහැනි නැති ඔබට කැමති විදියට පූජා කරගන්න. හැබැයි අපිට කරදර කරන්න එපා. උන්ට වඩා ගොඩාක් උණු වතුර දීලා වගේ අර අන්ධ සද්ධාවෙන් නැතුව ඔබ සිතඟේ පරිදි කරගන්න. ඔබට පින් කරන්න අපි පුළුවන් තරම් අවසර දෙනවා. හැබැයි ඔබ පොරොන්දු වෙන්න ඕනේ මේ පින උපයෝගී කරගෙන නිවනට යනවා කියලා. දිව්‍ය ලෝක යන පින් කරනවා නම් මේ මාවණන් ගාව ගන්න එපා. ඕන එකක් කරගන්න. මොකද ඔබ පිනක් කරනකොට මං කැප කරන්න ඕනේ. දැන් ඔය කුටිය පූජා කරන්න. ඔය පූජා කරපු හැම කුටියකම මේ වෙදෙනේ මං වදින්න ඕනේ. හිතලා බලන්න කොටන් ටික අදින්නත් ඕනේ පෙරහැර යන්නත් ඕනේ. හිතලා බලන්න දැන් මං ඕකට වැඩි නැත්තම් මොකද වෙන්නේ? නැන් කුටි 20 ගානක්ද කොහෙද පූජා කළානේ? දැන් ඔය කුටි 20 ගානේ වශයෙන් උදේ පැය එකහා මාර්ග දෙක දේශනා කළා. දැන් මෙතනට එන්න කලනොත් ඒකේ දේශනාවකුත් කළා. වැඩි එතනට. ඉතින් මේක අපිට 21 වෙනි කුටිය වුණාට සෙන්සනේ. පූජා කරන අයට පළවෙනි කුටියනේ. එතකොට මේක අපි 21 වෙනි කුටිය විදිහට රඟපෑවොත් එතන මොකද වෙන්නේ? ඒ අයගේ හිත බින්දෙනවා. ඒක නිසා පින්වතුනි අපිත් පළවෙනිම කුටි විදිහට අපි දැකලම නැහැ කුටි පූජාවක්. ඒ විදිහට අපි තින්න එතන ගිහිල්ලා. ඇයි? හිත දූෂණය වුණොත් පින නැගෙන්නේ. මොකද පින තියෙන්නේ ගල් ගඩොල්වල නෙමෙයි. පින තියෙන්නේ හිතේ. එහෙනම් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබ ඒ වෙනුවෙන් ඒ ඔබට ඒක කරලා දෙන්න. එහෙනම් ඔබ දැනගන්න ඕනේ පින්වතුනි ඔබට පිනක් කරගන්න අපි ලොකු කැපකිරීමක් කරනවා. ඒක නිසා ඔය කරන පින් දිව්‍ය ලෝක යන නම් කරන්න එපා කරුණාවෙන්. දිව්‍ය ලෝක කියන්නේ වසන්න සුසු තැනක් නෙමෙයි. බැරි වෙලා හරි ගියොත් මිස. මේ තිස්සක් ලෝක ධාතුම දුක්ඛ සහිතයි බව හැමෝම දන්නවනේ මේ වෙලක. එහෙනම් මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරමු හැමෝම. මගෙන් ඔබට උදව්වක් ලැබෙන්නේ ඒකට විතරයි. හුදෙක්ම නිවන් අවබෝධය පිණිසයි. වෙන කිසිම හේකින් මගෙන් උදව් ගන්න බෑ ඔබට. තර්ක දෙයියන්ට හරි කියන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා විසඳලා දෙන්න කියලා. හැබැයි ඔබ පොරොන්දු වෙන්නේ මොකක් කියලාද? එහෙමද යනවා. සමාන අවස්ථා තියෙනවා. ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ අපේ ගෙයක් තියෙනවා විකුණ ගන්න බෑ. ඒ අවස්ථාවල කියලා තියෙනවා. ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරලා කියන්නක මේ අවස්ථාව උදා කරලා දෙන්නේ. ඉතින් ඔබ ඒක කියද්දි පින්සෙනි අපිත් මෙහෙන් දන්න යුතු අයට දන්නනවා. යාවි කියන්නේ මේ එක පැවිදි වෙන්නනේ හදන්නේ. දැන් උදව් කරන්නේ නැතුව කවද උදව් කරන්නද කියලා. ගොඩක් දුරට පිහිට එනවා අපෙන්. දැන් පොරොන්දු වෙන්න ඕනේ. මොකක් කියලාද? තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්නවා. නැත්තම් මහා සාපයක් ඒක. නිවන අපේද තියලා තමන්ගේ බඩ වඩා ගත්තොත් එහෙම ඒක මහා සාපයක් වෙනවා. හොඳයි. එහෙනම් හතරෙන්ද පැවිදි සිංගමන සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ මුදින විශේෂ කාරණාවක් දින මේ අද මේ ඔල්ලෝ සේලා වැරදිද? හරි. අපි ඉක්මනට අවසන් කරමු. තේරුණාද නේ? මේක හොඳට අහගන්න. මම ඔබට කියවනේ කොහොම හරි මේ සීහෙලප්පේ කියන එක මේ ලෝක යාත්‍රට අපි ගේන්න ඕනේ කියලා. ඒ කියන්නේ දස අකුසලෙන් වෙන් වෙච්ච සමාජයක් අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ වගේම සද්ද ඇහෙනකොට ඒ දිහා බැලෙන්නේ නැති වෙන සමාජයක්. මොකද සද්ද ඇහෙන වෙලාවේ ඒ දිහා බලද්දී පණ ගියා නම් කොහේ උපදීද කියලා අපි දන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. හරි. මේ හාමුදුරුවෝත් එක්ක නම් මොකක් කරන්න බෑ නේද? සද්දයක් අහම බලන්නවත් දෙන්නේ නෑ. නෑ බැලුවට කමන්නේ නෑ. හැබැයි බලන එක නැති කරගන්න ඕනේ ඉක්මනට. ඔක කෙලෙසක්. ඒක නිසායි එහෙම කියන්නේ. ඔක කෙලෙස් නෙමෙයි නං. ඔහොම නෙමෙයි ඔය බෙල්ල 300ට කරකවල බැලුවා මට කමන්නේ නෑ. එතකොට තියෙනවානේ මේ සීහෙලත්තේ අවදි කරගන්න. මම ඔබට කියවන්නේ අපි ලොකු ව්‍යායාමයක් දරනවා. දසකුසලෙන් තොර වෙච්ච සමාජයක් ගොඩනගා ගන්න. ඒකෙදි පින්වතුනි මේ දහම මෙහෙම කියනකොට තේරෙන පිරිසක් ඉන්නවා. ඒ ඔබ. ඔබ වගේ තව අපි හිතමු 10000ක් විතර ඇති කියලා එහෙම හිතමුකෝ. ඉස්සරණ මහාතෝගයක් හිටියා. ඉතින් ඒ අයට දහම තේරෙන වෙලාවේදී කනකොකා හැඬුව ජීවිතේට తాවකාලිකව. එක එක මාධ්‍ය වලින් එක එක දේවල් ගිහින්නේ තිය අයගොල්ලෝ විකුත් වෙලා තිය ඒගොල්ලෝ දැන් පැත්තකට යනවා. ඒගොල්ලෝ දසකුසලේ කරගෙන ඉන්නවා. ඔබ නිවනට යනවා. ඒගොල්ලෝ අසත්පුරුෂ සේවනයේ ලැබුවා. ඔබ සත්පුරුෂ සේවනයේ ලැබුවා. ඔබ දිනුවා. ඒ අය පෙරදුණා. කරන්න දෙයක් නැහැ. ඔක තමයි සසරේ හැටි. නමුත් ඉංග්‍රීසියෙන් එහෙම කියලා අතහැරලා දාන්න බෑ. අයිලේ උඩ තමයි ගොඩ තිරසක් ඉන්නේ. ඒක නිසා ඉංග්‍රීසියෙන් මේ අහිංසක මිනිසුන් අයිලෙන් බිමට බස්ස ගන්න ඕනේ. ඒ අයිලෙන් බිමට බස්ස ගන්න සිංහසනේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කිව්වටම හරියන්නේ නැහැ. එයාට අර අපි මුලින් කරපු දේශනා තියෙන මතකද? ඔය සතර පායේ යන ඒ වැඩ පිළිවෙල හොඳ කළාම හොඳ වෙන හැටි නරක කළාම නරක වෙන හැටි. ආන් මේ ආකාරයෙන් පින්වතුනේ එයාට මේක පැහැදිලි කරන්න වෙනවා. ඉතින් පැහැදිලි කරන්න ඒ අය නිකන් ඕක ගන්නෙත් නැහැ. මොකද නවකතා ශෛලියක හුරු වෙච්ච පිරිස ඉන්නේ වැඩි හරියක් තරුණ තරුණියෝ. ඒක නිසා පින්වතුනේ අපි සූදානම් කරලා තියෙනවා දහම් කරුණු අඩංගු. සූදානම් කරලා තියෙවි ඉදිරියේදී දහම් කරුණු අඩංගු. මේ ජීවිතවලට ආලෝකය උදා කරගන්න හැඟීම් දෙන නවකතා ශෛලියට පොඩ්ඩක් නැඹුරු කරපු. මතකද මං කිව්වා මේ පෙනඩෝල් බොන්නේ නැනේ. ඇයි? තිත්තයි කියලා. ඒක නිසා දැන් මේ දෙන්න හදන්නේ මොකද්ද? ළමා පෙනඩෝල්. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්. මොකද පොඩි එකානේ දෙන්නේ. තාම දහමේ පොඩි එකක්, ලපටි එකක්. ලාමක දේවල් වලට බැඳෙන හින්දානේ ලපටි කියන්නේ. මේ ලපටි එකාලා තාම අයිලේ උඩේ ඉන්නේ. කෙල්ලෙක් දැක්කම විසිල් එකක් ගහනවා තාම. මූණ පේන්නේ නැති වෙන්න වෙස් මූණක් දාගෙන ඔය දෙපැත්ත කැපෙන කතා කිය කී. එහෙම ඉන්නේ කාලා මේ. තාම අයිලේ ඉන්නේ පෙරහැරේ. මේක කොහොම හරි බිමට බස්ස ගන්න ඕනේ. ඉතින් ඔබගේ ඥාති හිත මිත්‍රාදී ගොඩ පිරිසක් ඔතන තමයි ඉන්නේ. ඒ අයට පින්විතනි මේ දස කුසලයෙන් වෙන් වෙලා කුසලයට හිත නැඹුරු කරන්න. පිනට හිත නැඹුරු කරන්න. අපි ඒ ග්‍රන්ථ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා. ඒකෙදී ඔබට තියෙනවා ලොකු කාරණාවක් කරන්න. ඒ තමයි වෙන්නේ. ඒක පුළුවන් තරම් පිළිසකට ලබා දෙන්න උත්සාහ කරන එක. මේක අපි අලුත් අවුරුද්දේ කරමු. අලුත් අවුරුද්දේ නැගන් යනකොට හැම ගෙදරකටම අපි එක පොතක් අරන් යමු. මේ පොත පිටු 400ක විතර පොතක්. ඒකට මුදලක් යනවා. ඉතින් මේ මුදල යනවා ඉතින්. කේක් ගෙඩියක් නිකන් හම්බෙන්නේ නැහැ නේ. ඒකත් මුදලක් යනවනේ. කේක් ගෙඩියක හැම පහුවදාට නේ වෙන්නේ. නමුත් මේ පොතෙන් ඒ අයගේ අඳුරේ තියෙන ජීවිතේ එළියට එයි. ගොඩක් අපිත් සම්බන්ධ වෙනා තියෙනවා ඒකට දහම් කරුණු දෙන්න. ඒක කියවන්න ගත්තාම සිංහතනි සාමාන්‍යයෙන් බොහොම උසස් නිර්මාණයක් ඒක. කියවන්න ගත්තාම තියන්න හිතෙන්නේ නැහැ මේ පොත. මොකද හේතුව? ඒක බර නැහැ. නමුත් තියෙන්නේම දහම් කරුණු තමයි. නමුත් ඒක දහම් කරුණු තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඒක කියවගෙන යනකොට සිංහතනි දන්නේම නැතුව ඒකට නැඹුරු වෙනවා. ඒක තමයි මේ අපි හොයපු ශෛලිය. ඒක අපිට හම්බුණා. දැන් අපි ඒකෙන් නිර්මාණය කරලා තියෙන්නේ ඉදිරි වැඩ කටයුතු ටිකයි දැන් ඉදිරියේදී කෙරෙන්නේ. ඉතින් ඔබට මේ කල්පියා දැනුවත් කළේ අලුත් අවුරුද්දට තව මාස දෙකක් තියෙනවානේ. දැන් මේකට මිලකුත් වෙනවනේ පින්කතන. ඒක නිසා අද ඉඳලා ඔළුවට අරගන්න කි නෑගම් කීයක් යනවද කියලා මන්න නෑ ඔකෝ එක තරහ යහඳන්නේ මන්න නෑ එකෙක් වැඩි හයන්නේ මට එක පොතක් අදිනවා එහෙම නෙමෙයි දැන් ඔබට තරහකාරයෝ ඉන්න බෑ මතකයිනේ එතකොට ඔබ බලන්න දැන් කල් තියලා කියන්නේ පිටින් මේ මහා උදාරතර මේ සමාජයට කරන මහා යහපතක් තේකට අපිට ඒව ඉතින් කරන්න යම් මුදලක් වැය වෙනවා ඉතින්. ඒකයි. ඒව හරි ලැජ්ජසහගතයි. ඉතින් කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද? මුදලක් වැය වෙනවා කියන එකට. ඉතින් ඒකයි ඔබට මේ කල්පියා කිව්වේ ඉතින්. එතන ඔබ බලන්න ඥාතිවරු කී දෙනෙක් ඔබ මුණ ගැහෙනවද කියලා අලුත් අවුරුද්දේ. යාළුවෝ කී දෙනෙක්ගේ ගෙවල් වල යනවද කියලා. දැම්ම ඉඳලා ඉතින් එතන. ඔබ ඒකට යම් කොටසක් වෙන් කරගෙන කේක් ගෙඩියයි පොතයි පොත විතරක් අරන් යන්න එපා බැලුම් අහන්න වෙයි හොඳටමයි ඈ මූ පොතක් අරන් ආව මූ අමු කාවෝ කියලා හිතුවක් දන්නේ නැහැ අපි මූ පොතක් අරන් ආවේ කියලා කියයි ඇයි ඔක්කොම හැදිලා ඉන්නේ මොකටද කන්න තව කේක් ගෙඩියකුත් අරගෙන ඒ පොතත් තියාගෙන මේ පාර නෑගම ටිකක් ඉතින් සැරවෙයි ඇයි පිටු 400 පොතක් ඉතින් රුපියල් 3400ක් වෙයි. ඒවෙන් තාම ගණන් බලලා නැහැ. ඉතින් ඔබ මේ විදිහට බලලා සාමාන්‍යයෙන් වෙළඳ පොලේ පිටු 400 පොතක් කොහොමද කියන එක බලලා නව ඒක තියෙන්නේ එක පොත්. ඉතින් ඒ මට්ටමින් බලලා තියෙනතනි ඔබ බලන්න ඔබගේ ඥාතිවරුන්ට යම් උදව්වක් කරන්න. අපි ගිය පාර මතකද එකක් කළා. ගිය පාරවල අපි CD එකක් දෙමු කියලා කතා වුණා මතකද? ඒ CD එකටත් වඩා පින්වතුනි මේක වැදගත් කියලා හිතනවා. හේතුව CD එකේ තියෙන අමුමමේ ධර්මයේනේ. මේකේ බොහොම ලයාන්විත රටාවකට පින්වතුනි කියෝන කෙනාගේ හදවත පැහැර ගන්නවා. ඔබ කියන දේ මහා ආනන්ද හිමි කියන පොත. ආනන්ද හාමුදුරුවන්ගේ චරිතාපදානයේ තියෙන්නේ. හැබැයි ඒක ජයසේන ජයකොඩි මහත්තයා නව කතාවට නගලා තියෙන්නේ. ඉතින් ඒක බොහෝ පිරිසක් කියවන ආසාවෙන් විස්තර විතරක් තිබ්බනම් ඒක කියවන්න හිතෙන්නේ නැහැ. මොකද අර ශෛලියට හුරු වෙච්ච මිනිස්සු නිසා. ඒක නිසා මේක පොඩ්ඩක් ඒ නවකතා ශෛලියට නැඹුරු කරන්න කියලා අපි අවවාද කළා. ඉතින් ඒක තුලින් පින්විතේ බොහොම සාර්ථක නිර්මාණයක්. අපි ඒක කියවල බැලුවා බොහොම සාර්ථක නිර්මාණයක්. ගොඩාක් කරුණු අපි අතුල් කළා ඒකට. මනුස්සෙන්ට එන්න ඒකේ පුංචි එක පොතක් නෙමෙයි මං හිතන්නේ ඒ පොත් සීරීස් එකක් කියන්නේ. ඒක පොත් 10කින් විතර තමයි ඒ පොත් සීරීස් එක කෙරවලු වෙන්නේ. සීහලයාගේ ස්වභාවය අරිහතුන් වහන්සේ දක්වා මහා පෙරහැර තමයි ඒකෙන් එළියට එන්නේ. මේ මහා පෙරහැරේ අඩංගු කරුණු අරිහතුන් වහන්සේ නමක් ඉන්නව ඒකේ. ওই විදිහට පෙන්වෙන්නේ මේ ඒ අඩංගු කරුණු ඉදිරිපත් වෙනවා. මේ හරිම ශ්‍රේෂ්ඨ නිර්මාණයක්. ඔබේ ගෙදර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පොතක්. මේ වගේම ඔබගේ ඥාතිවරුන්ගේ ගෙවල් වල තිබුණාට කමක් නැති එකක්. ඉතින් මේ ලෝක සත්‍යයට යහපත කරන්න අපි බලමු. ওই විදිහට පින්විතනි ඉදිරියේදී පුළුවන් තරමින් හැමෝටම යහපත වෙන වැඩ කර කර අපේ නිවන් මඟ සකස් කරගමු. ඊට පස්සේ තිරි නිවෙමු. ඔය ගල් මුල් ගහන මිනිස්සු ඕන එකක් කරගද්දී අපි පුළුවන් තරමින් ලෝකයට යහපත කළා පිරිනිවිලා යමු. ගබ්බ මේකේ උප්පජ්ජන්ති නිරයන් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බත්ති අනාසව. සමහර පිරිසක් සත්තුන්ගේ හරි මිනිස්සුන්ගේ හරි මව කුසට එනවා. පව් කරපු මිනිස්සු නිරයට යනවා. පින් කරපු මිනිස්සු දිව්‍ය ලෝකයට යනවා. ආශ්‍රව රහිත උතුම පිරිනිවියට යනවා. තෝරගන්න කැමති එක. කැමති එක තෝරගෙන ඒ මෙනුවෙන් වැඩ කරමු අපි හැම කෙනා. හොඳයි. මෙල සුබුරුදු පරිදි බදාදා දේශනාව තියෙනවා. ඒවටත් සම්බන්ධ වෙලා කරුණු කටයුතු කරගෙන යා. හොඳයි. එහෙමනම් පුණ්‍ය අනුමෝදනා කරලා දේශනාව සම්පූර්ණ කරමු. ඔනෑම තැනකදී එහෙමනම් උදේ ඉඳලා මෙහෙ මොත දක්වාම සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුදු ගුණ සජ්ජායනා කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් සිවණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඊරස් කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම භික්ෂුන් වහන්සේලාට අනගාരികයන්ට ධර්මයේ ඔබයි පුණ්‍ය බාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පසෙන් අපුපස්ථාන කරන්නා වූ සියලුම දායකකාරකාදී පින්වත් පිරිසටත් ඒ වගේම ලෝකයේ කොහේ වතනක හිඳගෙන මඟ වඩන්නා වූ සියලුම භික්ෂු භික්ෂිනී උපාසක උපාසිකා කියන උත්තරීතර පිරිසටත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා මහත් වූ අපකැපීමකින් කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා උත්තරීතර මහා සංඝරත්නය සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනේ මේ වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා නන්නයිරින් සහයෝගය දක්වන්ට දුනා වූ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්න ඔබට ඉදුම් හිටුම් සපයන්ට දුනා පිරිස් ප්‍රවාහන පාසුකම් සපයන්ට දුනා පිරිස් ඒ වගේම උදේ ඉඳලා මේ මොහොත දක්වාම ආහාර පාන ආදීන් පුද සත්කාර කරන්න අපකැප වේලා කටයුතු කළා වූ සෑම සිළු දෙනාවත් ඒ වගේම වැසිකිලි කැසිකිලි සෝදා පවිත්‍ර කිරීම ආදී කොට ඇති ඒ සියලුම යරිදල පහසුකම් සම්බන්ධව කරුණු කටයුතු සම්පාදනය කළා වූ සෑම සිළු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනි සතාගතයන් වහන්සේගේ උත්තරීතර ධර්ම කාය උදෙසා මනරම් මණ්ඩපයක් ඉදි කරමින් මලින් පහනින් ආලෝකමත් කරමින් ඒ උදෙසා අපකැප වේලා කටයුතු කළා වූ සෑම සිළු දෙනාවත් ඒ වගේම සිවණක් පිළිතර නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සැලසීම උදෙසා උදේ ඉඳලා මෙහෙ මොත දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න ඉදුණා වූ ඒ සෑම සිළු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනේ මේ විහාරස්ථානයේ ගොඩනැගිලි දිකිරි මුදසා ගඩොලක් ගන්න මේ ස්ථානෙට ගෙනලා බැඳලා කරන සකස් කළා වූ ඒ පිරිසත් ඒ වගේම මුදල් හදල් විහිපැඳන් කළා වූ ඥානෙන් හෝ ආශිර්වාදයෙන් හෝ දායකකාරකුණා වූ ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනේ ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනයන් ගුරුවරුන් අතර කොට ඇති ඒ සියලු දෙනාමත් ඒ වගේම
මේ රට ආරක්ෂා කරන රට සංවර්ධනය කරන රට පාලනය කරන්නා වූ සීල දෙනාමත් සිහිපත් කරගෙන විහිදුවල පතුල හරින මේ පිමිහිදී පැතිරියාමේ නේ යටත් බැඳි වෙන දෙනා වූ සීලම ග්‍රහ පුලපද්ද දෝසාන්දකාර ඇස්වා කටවා හෝවා අවල් දෙවසක සංකා දෝසාන්දකාර යක්ෂ වේද විසාජ මලගේ වල කුම්බාණ්ඩාදිකින් වැද පැමිණි දෝසාන්දකාර ශාරීරියේ සත්ත දාසු දූෂ්‍ය වීමෙන් වැද පැමිණියා වූ රෝගාබා දෝසාන්දකාර ඇතුළු කොටදී සෑම සීල දෝසාන්දකාරයම ගසා දූරී භූත වේත්වා දසගුතලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න. සක්‍ර දෙවියන් තුමා ප්‍රධාන තාවතින්ස ලෝක වාසී සියලුම දෙවි මහ රජවරු පරිවාර සේනා පිරි චාතුම් මහ රාජගේ රාජ්‍ය කරන්නා වූ දුතරාෂ්ට්‍ර විරුල විරූපාක්ෂ වෛශ්‍රවණිය කියන්නා වූ සතර වර්ණ දරුවන් ප්‍රධානී සියලුම පරිවාර සේනා පිරි ඒ වගේම විශ්ව කතකම සමන් පත්තිනි දනි මුණ්ඩය නායක ගම්බාර බණ්ඩාර ආදී වශයෙන් විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටින්මින් දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ ඔබගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතා පිරි සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි සිව්වනක් පිරිතර නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සියලුම යක්ෂ සේනාධිපතිතුරුන් ප්‍රධානී සියලුම යක්ෂ පරිවාර සේනාපතිනි ඒ වගේම පින්වතුනි මෙමෙ ආරාම භූමියට අධිගෘහිත මෙමෙ ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සියලුම දෙවි මහරජවරු පරිවාර සේනාපතිනි සුක්ෂ දෙවතා පිරිස් භූමාරු දෙවියන්ගෙන් පටන් ගෙන කනිට දෙවියන් දක්වා විහිදි පැතිරී සිටින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුවල පතුල හරින මේ විහිදී පැතිරී යාමේ නේ දෙවියන්ගේ දේවානුභවය වැඩි වේවා හෘදයේ දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පරිභාණ ඥානේ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වදින මොහොත කර සිහිපත් කරගන්නා නම් සප්‍රමාණ සංසාරය අතිසින සහ සම්බන්ධ වේලා කටයුතු කරගෙන ආවා වූ තමන්ට පාරමිතා සම්පූර්ණ කරගැනීම උදෙසා දිවි පරිත්‍යාගයෙන් කටයුතු කළා වූ මිය පරලෝකයේ සීලම ඥාතිද මිත්‍රාදී පිරිසත් ඒ වගේම පින්වදිනේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආරක්ෂා උදෙසා තමගේ දිවි පරිත්‍යාගයෙන් කටයුතු කරන්න ලැබුණා වූ සිව්වනක් පිරිතේ පිරිසත් ඒ වගේම පින්වදිනේ මේ කල්පන වේග ඇතුළත තමන්ගෙන් අවඩක් අසාධාරණයක් හිඟින් සාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කරලා තමන් කෙරෙහි වෛරෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගියා පිරිසක් අදෝගේ ජීවිතය ගැනීම උදසා කටයුතු කරනවා නම් ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක හිරිහර කම් කඩුව ඇති කරමින් තමන්ගේ නිවන් මගට බාධා ඇති කරනවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන අපි සිමුනස් කරගත් ආව සීනම කුණි ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුවල පතුල හරින මේ පිම් විහිදී පැතිරි යාමේ නේයත් යම් කිසි අභව ස්ථානයක හිනවන නම් ඒ අතමි දේවා සම්දිරි සුගතියත් බව ලබත්වා සසර පුරාවටම කරගෙන ආවා වේ සීලම නාය ගණ දුරලින් මෙතනින්ම නිදහස් කරත්වා දසකුසලයෙන් මිදෙත්වා දසකුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වතුනි එහෙමනම් උදේ ඉඳලා මෙහි මොත දක්වාම සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුදුගුණ සජ්ජායනා කිරීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ රැස් කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියේ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඒ වගේම පිඟුතිනේ කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්බැවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සීතමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳට පිටින් එහෙමනම් සියලුම දෙනා මෙත් ආශිර්වාද ලබා ගන්න.
රාගින්නෙන් මිදෙත්වා ද්වේෂගින්නෙන් මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛය සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛය සුඛිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛය සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛය සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛය සුඛිත තර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා සැප ලැබේවා නිවන් සැප ලැබේවා
තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ දෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරණෙත්වා සාදු සාදු සාදු